නයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධාන්ත පින්වත්නි, අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡාවත් එක්කයි එකතු වෙන්නේ. සෙනසුරාදා අපි කරන්නේ යෝගාශ්‍රමීය කතිකාවත හෝ දිනචරියාව මතක් කරගන්නවා. ඊට පස්සේ දවසේ සාකච්ඡාව සඳහා මාතෘකාව සපයාගෙන ඒ ඔස්සේ යම් කිසි සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද උත්තරානන්ද ස්වාමීන් වහන්සේ සූදානමින් ඉන්නවා යෝගාශ්‍රමී කතිකාවත හෝ දිනචරියාව ඉදිරිපත් කරන්න. එහෙමනම් ඒ ඉදිරිපත් කිරීමෙන් අපේ සාකච්ඡාව ආරම්භ කරන්න කියලා ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත. ස්වාක්ඛහතං බ්‍රහ්මචරියං සන්දිට්ඨික මකාලිකං යත්ථ අමෝග්ඝා පබ්බජ්ජා උත්තමත්තස පත්තියා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මා හගාරියං තමේව සද්ධං බ්‍රූහේහි මාකාමස්ස වසංගමි. ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන් වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුයි. සද්දෝ මහානාම ආරාධකෝ හෝති නො අසද්දෝ යනාදීන් වදාළ පරිදි යතහොත්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා, සති, විරිය, සමාධි, ප්ඥා යන ගුණ පෝෂණය කළ යුතු. ලාභ, කීර්ති, ප්‍රශංසා, කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරිය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිත් දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගය ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නොනැති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතු. සීක්ඛා සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝදමාන පිරිසක් විය යුතු. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න බහුවේ පුද්ගලයන්ම ඇතුළත් කොටගත යුතු හෙයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිෂ්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙක් වාද විවාද පාලවීමට ඉඩ ඇතිවන හේයින්ද එයින් උත්තමාර්ථය වැළෙහි යාමට හේතු පැනෙන හේයින්ද සමාන ගති සිරිත් විරිත් ඇති පිරිසක් විය යුතු. ගිහි පැවිදි කා විසින් වුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතු. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතු. ආරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිලන හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හෙයින් යෝගාභ්‍යාස ආශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතු. නියම කල්යාණාධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හෙයින් පිරිසුදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම් වංචක බව චාටුකතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතු. ඒව මේව කෝ රාජකුමාර පංචමානි පදානි අංගානි. ඉද්ධ රාජකුමාර භික්ඛු සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තහ දේව මනුස්සානං බුද්ධෝ භගවාති. අප්පා බාදෝ හෝති අප්පා තංකෝ සමවේ පාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්හාය මජ්ජිමාය පදානක්කමාය. අසටෝ හෝති අමායාවි යතහ භූතං අත්තානං ආවිකත්වා සත්තරිවා විඤ්ඤූසු ශ්‍රබ්බම්මචාරීසු. ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපාදාය තාමවා දල්ල පරක්කමෝ අනික්කිත්ත ධූරෝ කුසලේසු ධම්මේසු. පඤ්ඤමා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. ඉමානිකෝ රාජකුමාර පංචපදානි අංගානි යන මජ්ජම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩිය යුතු. පබ්බා ජෙන්තෝපි සෝදෙත්වා පබ්බා ජේතයි වදාළහෙයින් පැවිද්ද ලබාගන්නට පැමිණියන් වුවහොත් ඒ ගැන මනා දැනීමක් ඇතිකර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල් ඇසීලියක පිහිටුවා පණ්ඩුපලාසයකු වශයෙන් සුදුසු තැනක නවත්වා හෙරණ බණදහම් හා වත්පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතු. මහණ කිරීමට නුසුදුසු ප්‍රවුජ්ජා දෝහාදියෙන් හෝ පින්ගුණ නැති අනුවන සැඳහැ නැති කුසීතකම් ආදී අභාග්‍යයකින් යුක්ත වූවන් පණ්ඩුපලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. ජාතිභේද කුලභේද ආදිය නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතුය. යමකු ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරක වූද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හෙයින් කැපකරුකමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජි පිරිසගේ ලජ්ජි ධර්මය වැනිසියා හැකි හෙයින් පරීක්ෂා කොට භාරගත යුතුය. පිටතින් මෙහි අභ්‍යාසය ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මැනවින් කරුණු විචාරාම සුදුසු භාරකාරාදී නැති විටම ඇතුළත් කර ගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හිකර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුයි. නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මාම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවද්දති යතහින්දං භික්කවේ පාපමිත්තායි වදාළ හේයින් සර්වනාර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රය විසකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධා සුද්දේහි සංවාසං කප්ප යෞහෝ ප්‍රතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජි ධර්මයෙහි පිහිටා එබඳු වූ ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතු. කලට සුදුසු පරිදි සීකපද මැඩීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඝ ඤත්‍ය සිහිකොට කුඩා මහත් කිසිදු සීකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතු. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්සිකුම් සීලයද හොඳින් අසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතු. වත්තං න පරිපූරෙන්තෝ නසීලං පරිපූරති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ජිම නවක හැම භික්ෂූන්ම කුදුමහත් සියලු වත් පිළිවෙත් හොඳින් දැන උගෙන අනතිමානීව අනලස්ව සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වං ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැන උගෙන දළදඬු ගති හා කොහොන්වත් නොපුරා ශාන්තදාන්ත වූ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම්වැදීම් බණකීම් ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරය පරිදි ඒ දැයෙහි යෙදිය යුතු. නිද්දා රාමතා භස්සා රාමතා ඝනසංගනිකා රාමතාදී ශාසන පරිහානකර ධර්මයන් හි නොයදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දශකතා වස්තුවලින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතු. දිනක් පාසා දසධම්ම සූත්‍ර අනුමාන සුත්තාගත කරුණු හොඳින් උගෙන නිතර මෙනෙහි කළ යුතු. පර්යාප්තියෙන් වෙන්ව ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනද්වය වඳවන හෙයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙනතුරු පර්යාප්ති ධර්මය උද්ග්‍රහණය ධාරණයද කළ යුතු. ප්‍රත්‍ය දායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශනා ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගය නොවන සේද කුලදූෂණාදියට හසු නොවන සේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. කතිකාවත පළවෙනි කොටස අවසන්.
ඔව් දැන් එතකොට අපි පැක් කරගත්තේ කතිකාවත. ඊළඟට අපිට තියෙන්නේ දවසේ මාතෘකාව සපයා ගන්න. ඉතින් මේ වෙනකොට දීඝනිකායේ පාතික වර්ගයේන සංගීති සූත්‍රයෙන් තමයි මාතෘකාව සපයා ගන්න. මම නැවතත් ආරාධනා කරනවා උත්තරාන්ද ස්වාමීන් වහන්සේටම අදට නියමිත කොටස ඉදිරිපත් කරන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්ස. දීඝනිකාය පාටික වර්ගයේ සංගීති සූත්‍රය පිටු අංක 432. අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන අට්ඨ ධම්මා සම්මදක්ඛහතා තත සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉඳං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ අට්ඨ ඇවැත්නි දන්නා දක්නා අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරණ ලද අට්ඨ ධර්ම කෙනෙක් ඇත යම්සේ මේ ශාසන දීර්ඝ කාලයක් පැවතිය හැකිවන්නේද බොහෝ කලක් සිටිය හැකිවන්නේද එසේ වනු පිණිස එහි තොප සියලු දෙනාම විසින් සමගව ගැයිය යුතු විවද නොකළ යුතු එය බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙවිමිනිසුන්ට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය කවර ධර්ම අටක්ද යත් අට්ඨ මිච්ඡත්තා මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්පෝ මිච්ඡා වාචා මිච්ඡා කම්මන්තෝ මිච්ඡා ආජීවෝ මිච්ඡා වායාමෝ මිච්ඡා සති මිච්ඡා සමාධි මිත්‍යා ස්වභාවයෝ අටක මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා සංකල්පය මිත්‍යා වචනය මිත්‍යා කර්මාන්තය මිත්‍යා ආජීවය මිත්‍යා ව්‍යායාමය මිත්‍යා ස්මෘතිය මිත්‍යා සමාධිය එතින් පටන් ගන්න තියෙනසන්න
අපි සාමාන්‍යයෙන් අහලා තියෙන එකේ සම්පූර්ණ අනිප්පත තමයි අද කතා කරන්න තියෙන්නේ. අපි අහලා තියෙනවා අරෂ්ඨාංග මාර්ගය නේද? ඒතකොට අරෂ්ඨාංග මාර්ගයේම අනිප්පත පෙන්වනවා මිච්ඡා මාර්ගයක් වශයෙන්. එතකොට සම්මා දිට්ඨිය වෙනුවට මිච්ඡා දිට්ඨියක්, සම්මා සංකප්ප වෙනුවට මිච්ඡා සංකල්පයක්, සම්මා වාචා වෙනුවට මිච්ඡා වාචා, සම්මා කම්මන්ත වෙනුවට මිච්ඡා කම්මන්ත, සම්මා ආජීව වෙනුවට මිච්ඡා ආජීව. අර සම්මා සති වෙනුවට මිච්ඡා සති, සම්මා සමාධි වෙනුවට මිච්ඡා සමාධි. එතකොට මේක සාමාන්‍යයෙන් ටිකක් නුහුරුයි වගේ. නමුත් ඔතන ඔය විශේෂයෙන්ම මේ දැන් අපි ටික ටික සම්මා පැත්තට එනකොට, හරි පැත්තට යනකොට විශේෂයෙන්ම සම්මා දිට්ඨිය ඉස්සරහන් කරා ගන්නා ගතියක්, සම්මා දිට්ඨිය ඉස්සරහින් තබා ගත යුතු බවක් තියෙනවා. ඉතින් මේ මුළු මිච්ඡා පැත්තම කතා කරන්න වෙන්නේ ඔන්න ඔය සම්මා දිට්ඨිය, මිච්ඡා දිට්ඨිය කියන එක පදනම් කරගෙන. හුඟක් වෙලාවට දැන් අපි හිතනවා පිටමු දැන් සම්මා සතිය. සතිය ගැන අපි සෑහෙන කතා කරනවා. නමුත් මිච්ඡා සතිය ගැන එච්චර කතා කරන්නේ නැහැ නේද? නමුත් මිච්ඡා සතිය ගැනත් සූත්‍ර දේශනාවල එනවා. දැන් උදාහරණයක් වශයෙන් ඔය සල්ලේක සූත්‍රය එහෙම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ අනිත් අය මිච්ඡා සතියකින් යුක්තයි, ඔබලා සම්මා සතියෙන් යුක්ත වෙන්න. අනිත් අය මිච්ඡා සමාධියකින් යුක්තයි, ඔබලා සම්මා සමාධියෙන් යුක්ත වෙන්න. ඒ විදිහට දේශනා කරනවා. එතකොට මේ මිච්ඡා පැත්තත් ඉතින් අපි දැනගෙන ඉන්න අවශ්‍යයි. ඒකේ විස්තරයක් එනවා ඇත්තටම යම් යම් සූත්‍ර දේශනාවලදී. ඔය මිච්ඡා දිට්ඨිය, මිච්ඡා දිට්ඨිය ගැන ඉතින් හොඳම විස්තරය එන්නේ ඇත්තටම මේ බ්‍රහ්මජාල සූත්‍රයේ. දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ කෙලින්ම මිච්ඡා දෘෂ්ටි කීයක් තියෙනවද කියන බලන්න. 62ක් තියෙනවා. එතකොට මිත්‍යා දෘෂ්ටි 62ක් පෙන්නනවා. මිත්‍යා දෘෂ්ටි 62කින් මේ පෙර භවයන් සම්බන්ධ මිත්‍යා දෘෂ්ටිම 18ක් තියෙනවා. අනාගත භවයන් මුල් කරගත්ත මිත්‍යා දෘෂ්ටි 44ක් තියෙනවා. පොඩ්ඩක් නෙමෙයි සම්පූර්ණ යම් බුදුහාමුදුරුවෝ දැලේලා තියෙන්නේ සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටිම 62ක්. ඊට පස්සේ ඒකේ පෙර බව මුල් කරගත්ත 18, දැන් මුල් හතර එන්නේ මේ සාස්වත දෘෂ්ටි. සාස්වත දෘෂ්ටිම 4ක්. ඊළඟට එනවා ඒකච්ච සාස්වත දෘෂ්ටි කියලා. ඒ කියන්නේ කොටසක් සාස්වතයි කොටසක් අශාස්වතයි කියලා පෙන්වන එහෙම දෘෂ්ටි තවත් 4ක් එනවා. ඊළඟට ලෝකය අන්තයි අනන්තයි කියලා පෙන්වන තවත් මිත්‍යා දෘෂ්ටි 4ක් එනවා. ඊළඟට තවත් මිත්‍යා දෘෂ්ටි 2ක් පෙන්වනවා මේ අදිච්ච සමුප්පන්න කියලා. දැන් අපි අහලා තියෙන පටිසමුප්පන්නනේ නේද? අදිච්ච සමුප්පන්න කියලා තවත් ඒ කියන්නේ දැන් අපි දන්නේ උදාහරණයක් වශයෙන් අපි කියමු දැන් හේතුඵල නිසා යමක් හටගන්නවා නේ. අවිද්‍යාව නිසා ඔන්න සංස්කාර හටගන්නවා. සංස්කාර නිසා විඥාන හටගන්නවා. විඥාන නිසා නාම රූප හටගන්නවා. කොහොමද නිසා හට ගැනීමක් මේ පටිසමුපාදේ පෙන්වන්නේ? අදිච්ච සමුප්පන්න වාදයක් කියලා මිත්‍යා දෘෂ්ටියක් පෙන්වනවා. මේ පහළ වෙන්නේ කිසිම හේතුවකින් නෙමෙයි. ඔහේ නිකන් බයි චාන්ස් නිකන් ඔහේ පහළ වෙනවා. එහෙම අදිච්ච සමුප්පන්න වාද දෙකක් පෙන්වනවා. ඒ කියන්නේ ආයේ හේතු ප්‍රත්‍යයන්ගෙ මොකක්වත් බලපෑවන්නේ නැහැ. ඔය හිටිය බුස් ගාලා පහළ වුණා. නිකන් අර හේතුවක් ප්‍රත්‍යයක් මොකක්වත් නැතුව නිකන් පහළ වීමක්, ඉබේ පහළ වීමක් සම්බන්ධ මිත්‍යා දෘෂ්ටි එනවා. එහෙම දෙකක් පෙන්වනවා. ඊළඟට මේ අනාගත බව මුල් කරගත්ත මිත්‍යා දෘෂ්ටි හැලීම 44ක් පෙන්වනවා. ඉතින් ඔය 62කින් ගත්තාම හරි භයානකයි. එකතකින් ඔය 62 49ක් තියෙනවා භවනා මුල් කරගත්ත. ඉතින් ඒ කියන්නේ 49ක් මෙතන බලන්න නිකන් භවනා මුල් කරගත්ත මිත්‍යා දෘෂ්ටි. ඉතින් මිත්‍යා දෘෂ්ටි ගැන ඇත්තම සෑහෙන්න අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ දැන් සම්මාදිට්ඨිය ගැන චුට්ටක් මම විස්තර කරන්න. දැන් සම්මාදිට්ඨියක් කියවහම බුදුහාඳුරු පැති දෙකක් පෙන්වනවා. මේ සම්මාදිට්ඨිය පැති දෙකක් මහණි මම දේශනා කරනවා. එකක් තමයි ලෞකික සම්මාදිට්ඨිය අහලා තින්නේ. ලෞකික සම්මාදිට්ඨිය අනිත් පැත්තෙන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එතකොට ලෞකික සම්මාදිට්ඨිය පෙන්වනවා මෙහෙමයි දුන් දෙහි විපාක තියෙනවා, යාග හෝමවල විපාක තියෙනවා, දානේ විපාක තියෙනවා. ඊළඟට අපි කියමු අම්මලා අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, පෙර භවයක් තියෙනවා, පසු භවයක් තියෙනවා. ඊළඟට කර්මයේ කර්මඵලය දන්න පිරිසක් ඉන්නවා. ඉතින් එතකොට අර තනිකර මේ කම්මස්සගත සම්මාදිට්ඨිය තමයි මේ ලෞකික සම්මාදිට්ඨිය දිපෙන්නන්නේ. ඉතින් ඒකෙම අනිත් පැත්ත තමයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. දැන් මිත්‍යා දෘෂ්ටියද කෙලින්ම එක්ක යා කර්මයේ කර්මඵලය ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, දුන් දෙයක විපාක නැහැ, මොකද්ද මේ උපපාතිකව හට ගන්න සත්වයෝ නැහැ, මේ ලෝකේ ගැන සත්‍ය දැනගත්ත ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැහැ කියලා අර සම්පූර්ණයෙන්ම නිකන් මේ වෙන වෙන පැතිවලට ඇදලා දානවා. එක්කෝ අකිරේවාදයක් කියලා මේ කරපු කිසි දෙයක තේරුමක් නැහැ, මොනවා කළත් මෙන්න මෙහෙම වෙනවා කියලා එක්කෝ සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ නියතිවාදයක් ගන්නවා. මෙන්න මේ විදිහටමයි තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ. මෙන්න මෙහෙම අපිට ෆේට් ෆේටලිස්ටික් කියනවා. අපේ දෛවය ලියලා තියෙන්නේ කලින්. මොකක්වත් වෙනස් කරන්න බෑ. ඒතකොට කර්මය සම්බන්ධ මොකක්වත් නෙමෙයි. මම දෛවෝපගතව සියල්ල සිද්ධ වෙනවා. මෙන්න ඔයගොල්ලෝ මෙච්චර භව ගානක් සංසාරේ සැරිසරනවා. ඊට පස්සේ ඔක්කොමලා හරියේ පුඤ්ජලය හරි මෙච්චර කාලයක් සැරිසරුවාට පස්සේ ඔන්න අතුරුදහන් වෙනවා. සසරෙන් නිදහස් වෙනවා. එහෙමත් නැත්නම් කරන මේ කුසල් අකුසල් වල කිසිම හේතුවක් ඵලයක් ඒකේ විපාකයක් එහෙම මොකක්වත් නැහැ. එහෙම කියලා වෙනම ඒ කර්මයේ කර්මඵලයේ ප්‍රතික්ෂේප කිරීමක්. එහෙමත් නැත්නම් සියල්ල කර්මයෙන් වෙන්නේ කියලා එහෙම හිතා ගැනීමක්. ඊළඟට අකිරියවාදී තමයි වගේ පැතිවලින් හුඟක් බුදුහාඳුර ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ හොඳ කරත් නරක කළත් ඒකේ විපාකයක් වැඩක් නැහැ. ඔහොම කතා කරන එහෙම අකිරියවාද වෙනම පෙන්නනවා. ඉතින් ඒතකොට මිත්‍යා දෘෂ්ටිය සෑහෙන්න තින් පැතිරලා තියෙන. ඇත්තරම දැන් ඒකෙම සෑහෙන්න පැත්තක් එනවා. දැන් සක්කාය දිට්ඨිය මුල් කරගත්ත මිත්‍යා දෘෂ්ටි. දැන් සක්කාය දිට්ඨිය සෑහෙන්න බලපානවා මිත්‍යා දෘෂ්ටි වැපිරෙන්න. දැන් අපි හිතාගෙන ඉන්නවා මෙතන කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මමෙක් ඉන්නවා, තැනැත්තෙක් ඉන්නවා, ආත්ම භාවයක් තියෙනවා. ඒතර මේ ආත්ම භාවය පදනම් කරගෙන සක්කාය දිට්ඨිය පදනම් කරගෙන මිත්‍යා දෘෂ්ටි. ඒතර මේ සක්කාය දිට්ඨිය කියන්නේ ඒතර ඊට වඩා සියුම්. ඒතර සක්කාය දිට්ඨිය නැති වෙන්නේ සෝතාපන්න මට්ටමේදී. ඒතර බෞද්ධයන්ට උනත් මිත්‍යා දෘෂ්ටි තියෙන්න පුළුවන්. මොකද කියන සක්කාය දිට්ඨිය කොහොමද ඉතින් තියෙනවා සෝතාපන්න මට්ටමටපත් වෙනකන් බෞද්ධ උනත්. නමුත් ඉන් එහාට ගිහිල්ලා සක්කාය දිට්ඨිය මත ගොඩනගාගත්ත මිත්‍යා දෘෂ්ටි තියෙනවා සෑහෙන බහුලව. ඉතින් ඔගේ ලස්සන කතාවක් එනවා. දැන් එක්තරා අවස්ථාවකදී මේ මහා කච්චාන මහරහතන් වහන්සේ ව හම්බෙන්න එනවා. මට මතක ආරාම දණ්ඩ කියලා මේ මට මතක විදිහට මේ පැවිද්දෙක් නෙමෙයි ගෘහපතියෙක් ඇවිල්ලා අහනවා. දැන් මේ මිනිස්සු අතර කලකෝලහල තියෙනවනේ නේද? ගිහි පිහි පිංවතුන් අතර ශාස්ත්‍රීයන් අතර යුද්ධ තියෙනවා. කලකෝලහල අද කාලේ හැදෙනවා. ඔන්න රටවල් අතර ඔන්න දැන් ඇමරිකාව අරකට එක්ක ඔන්න රුසියාව යුක්‍රේනෙත් එක්ක ඊශ්‍රායලය ඔන්න පලස්තීනෙත් එක්ක දැන් යුද්ධ තියෙනවා. රටවල් අතර. එහෙම නැත්නම් අපි හිතමු ප්‍රදේශ අතර ජාතීන් අතර. එහෙම නැත්නම් ගෙවල් දොරවල් වල නේද අම්මයි තාත්තයි ඔන්න රණ්ඩු හාඬු සරුවල් වෙනවා. සහෝදර සහෝදරියන් අතර ප්‍රශ්න. මොකද්ද මේකට හේතුව? ඈ කාමේ. ඔන්න සරලව කියන්න බලන් කාමේ නේද? ඒතර බොහොම අඩු රිසෝර්සස් ටිකක් තියෙන්නේ. ඒතකොට එයා කැමති දෙයට මමත් කැමති. ඉතින් ඒතකොට මම මට ඒක හම්බෙන්නේ නැහැ. එයා අරන් තියෙන්නේ. ඒතකොට මට ඒක දැන් ගන්න යම්සි මගේ හිතේ ඊර්ෂ්‍යාවක් ඇති වුණොත් ආසාවක් ඇති වෙනොත් එතකොට මට එයාත් එක්ක යම්සි ද්වේෂයක් ක්‍රෝධයක් ඇති වෙලා ඔන්න ආරවුලක් ඇති වෙන්න පුළුවන්. නැත්නම් දැන් මා සතුව නම් තියෙන දැස දැන් එයා ඉල්ලන්න එනවා. එයා ඒක ගන්න එනවා. එතකොට ඒක ආරක්ෂා කරන්න කියලා මසුරුකම මුල් කරගෙන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ ගැටුම් නිර්මාණය වීම ඕවා හැමතිස්සෙම සක්කපඤ්ඤ සූත්‍රයේ ලස්සන කතා කරනවා. ඉතින් එතකොට මේ ඊර්ෂ්‍යාවයි මාත්සර්යයි කියන එක ඊර්ෂ්‍යාවයි මසුරුකමයි කියන එක. මට නැත්තම් මං ඊර්ෂ්‍යා කරනවා, මට තියෙනවා නම් මං මසුරුකම් කරනවා. මොකද තියෙන එක බෙදා ගන්න බෑ. තියෙන එක බෙදා ගන්න කැමති නැතිකම මසුරුකම හරහා මං අනිත් කෙනත් එක්ක ගැටෙනවා. මට නැත්තම් අනිත් තියෙන කෙනත් එක්ක ඊර්ෂ්‍යාවක් ඇති කරගෙන එහෙම ගැටෙනවා. ඒතකොට මේ පැති දෙක එතකොට අපිට ගිහි අය අතර ඉතින් ඔහම ප්‍රශ්නයක් හිතා ගන්න පුළුවන් නේද? සාමාන්‍ය කෙනෙකුට තේරෙනවා. එතකොට මේ ප්‍රශ්න ඇති වෙන්න මේ පංචකාමයන් තමයි මුල් වෙන්නේ. තියෙන්නේ බොහොම සීමිත පංචකාමයන් ප්‍රමාණයක්. ඉතින් ඒකට හැමෝම ආසා කරනවා. ඉතින් හැබැයි හැමෝටම ඒක ලබා ගන්න බෑ. ලබා ගන්න බැරි වෙච්ච අය තියෙන අයට ඊර්ෂ්‍යා කරනවා. තියෙන අය ඒක රැක ගන්න මසුරුකම් කරලා ඒත් එක්ක ගැටුම් ඇති කරනවා. එතකොට ප්‍රශ්නයක් වෙනවා පැවිද්ද අතර ප්‍රශ්නයක් තියෙන්නේ කොහොමද? පැවිදි වෙච්ච කට්ටිය නේද? දැන් හාමුදුරුගොල්ල හාමුදුරු අතර ප්‍රශ්න. නැත්තම් අපි හිතමු ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතර ප්‍රශ්න. තවුසන් තවුසන් අතර ප්‍රශ්න. එතකොට මේ ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන්න ගිය පිරිසක් නේද? එතකොට කොහොමද එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ? කාමයටද? ඈ? පංච නීවරණ? ආ. දෘෂ්ටි නිසා. දෘෂ්ටි තමයි උදේ ප්‍රශ්න තියෙන්නේ. එතකොට අපි දැන් ඔය මේ මිත්‍යා දෘෂ්ටි තනි කරමු. එතකොට බහුලව තියෙන්නේ ගිහියන්ට නෙමෙයි. පැවිද්ද තමයි මිත්‍යා දෘෂ්ටි පතුරවන්නේ. පැවිද්ද පැවිද්ද අතර ප්‍රශ්නක් තියෙනවා. මේ විවිධාකාර මත, විවිධාකාර මත බෙහෙද, විවිධාකාර දෘෂ්ටි නිසා. ඉතින් ඒතකොට ඒගොල්ලෝ ගත්ත දෘෂ්ටි සමාජයේ වපුරනවා, සමාජයේ පතුරවනවා. ඉතින් ඒවා ගන්නවා ගිහි පින්වතුන් සමාජට. ඒගොල්ලෝ අතරත් ප්‍රශ්න ඇති වෙනවා, ආගම් යුද්ධ ඇති වෙනවා. මේ සම්පූර්ණයෙන්ම මේ පංචකාමයන්ට නෙමෙයි, දෘෂ්ටි වලට, ගත්ත විවිධ මත වලට. ඉතින් ඒ නිසා හරි ඇත්තටම දෘෂ්ටි මට්ටමට ආවහම හරිම භයානකයි. ඒක අර පෙන්නන්නේ විපල්ලාස පැත්ත. දැන් අපි අපේ ඉඳුරන්ගෙන් විවිධ දේවල් දැනගන්නවා නේද? ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, ගඳ සුවඳ, රස ස්පර්ශ ඉතින් ඔය ගන්නවා. එතන ඔය ඩේටා කලෙක් කරන මට්ටමේදී, අපි තොරතුරු උකහා ගන්න මට්ටමේදීත් අපිට වරදිනවා. අපි මේ ඇහැට බැහැ 100%ක් නිවැරදි දත්තයක් උකහා ගන්න, වර්ණයක් ගන්න අමාරුයි. අපි මේ ඇහි තියෙන ස්වභාවයද, තියෙන අපිටම මේ හෙල්ත් එකද, මේ සෞඛ්‍යද, අපේ තියෙන ආලෝක ස්වභාවයද, මේ සෑහෙන හේතු බලපාලා තමයි අපි මේ රූපයක් බලන්නේ නේද? අපි දැන් මෙතන ලයිට් එකක් නැත්තම් ඒක පේන්නේ නැහැනේ. මේ ආලෝකය කියන එක සාධකයක්. මම මේකට අවධානය යොමු කළා නැත්තම් පේන්නේ නැහැ. ඒතර මගේ ඇහැ පේන්නේ නැත්තම් ඇහි රෝගයක් තියෙනවා නම් ඒත් පේන්නේ නැහැ. ඒතර මේ හේතු ගණනාවක් මුල් කරගෙන තමයි මම මේ ඇහෙන් රූපයක් බලන්නේ. ඉතින් මේ විදිහම කන්න, නාසය, දිව, කය ඉතින් ඔක්කොම අදාළයි. හැබැයි දැන් ඔය ගන්න රූපයත් අපිට ඉතාම සීමිත පට්ටමකින් තමයි අහුවෙන්නේ. ඒක සර්ව සම්පූර්ණ විදිහට අහුඹෙන්නේ නැහැ. ඉතින් ඕකටත් අපි දාගන්නවා අපේ කැලිටිකකුත්. එහෙමත් දාගෙන තමයි මේක අච්චාරුවක් කරගෙන තමයි අපි ග්‍රහණය කරන්නේ. ඉතින් ඒතර ඔය මට්ටම අපි කියනවා සංඥා විපල්ලාසයක් කියලා. ඉතින් ඒක මට්ටම මත තමයි අපි පදනම් වෙලා කල්පනා කරන්නේ. හිතලා බලන්නේ. ආ මෙහෙමයි, 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 මෙහෙමයි කියලා හිතලා බැලීමක් සිදු කරන්නේ. ඒතර ඊට ඒ ගත්ත වැරදි තත්ත පදනම් කරගෙන. ඒතර අපි කියනවා චිත්ත විපල්ලාසයක් කියලා. ඒක මත පදනම් කරගෙන තමයි අපි නිගමනයකට එළමෙන්නේ. නිගමනය එතකොට කොහොමද? අන්නෝ ඒ නිගමනයේ තමයි ditthi vipallasa කියන්නේ. ඒ ඉබඳු ගත්ත දෘෂ්ටි තමයි ඔක්කොම මිච්ඡා දෘෂ්ටි කියන්නේ. නේද? එතකොට හරි ලස්සන ෆ්ලෝ එකක් තියෙනවා. හරි ලස්සන, ඒ කියන්නේ එකින් එක යන ගමනක් තියෙනවා. මේ කොහොමද මේ මිත්‍යා දෘෂ්ටියක් ගොඩනැගෙන්නේ? එතකොට මිත්‍යා දෘෂ්ටියක් ගොඩනැගෙන්න කලින් කාතකින් එක්කෝ යම්ස තැනැත්තෙක් හොඳට තර්කානුකූලව හිතලා බැලීම සිද්ධ වෙනවා. දැන් ඒක ඔය බ්‍රහ්මජාල සූත්‍රයේ එහෙම ගණනාවක් තියෙනවා. තර්කය තනිකරම තර්කයේ පදනම් කරන්නේ. භාවනා කළා නෙමෙයි, තර්කයේ පදනම් කළා. හිතා බලලා මෙහෙම වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ කියලා හිතලා බලලා හදාගන්න දෘෂ්ටි. එහෙමත් ගණනාවක් තියෙනවා. ඊට පස්සේ ඒ කෙලින්ම මේ චිත්ත විපල්ලාස මට්ටම. ඉතින් එතනින් තමයි ආපු නිගමනය මිත්‍යා දෘෂ්ටියක් විදිහට පැන නගින්නේ. ආත් ඒක ග්‍රහණය කරගන්නවා, ඒක යා රැකගන්න උත්සාහන්ත වෙනවා. ඒක අනිත් අයට කියලා දෙනවා, අනිත් අයටත් ඒක සමාදම් කරවනවා. මිත්‍යා දෘෂ්ටි වැපිරෙනවා. ඊට පස්සේ ඉතින් ඊටත් මුල් මට්ටමේදී තියෙන කෙලිම සංඥා විපල්ලාස මට්ටමක්. අපි අර දත්ත ගන්න මට්ටමේදී, අපි ඉඳුරන්ගෙන් තොරතුරු කහා ගන්න මට්ටමේදී අපි වරද්ද ගන්නවා. ඉතින් අර අනිත්‍ය දෙයක් අපි නිත්‍යයි කියලා තමයි ගන්නෙ. අසුභ දෙයක් සුභයි කියලා ගන්නෙ. දුක්ඛ වූ දෙයක් සැපයි කියලා ගන්නෙ. අනාත්ම වූ දෙයක් ආත්මයි කියලා ගන්න. ඉතින් මෙතන මේ පුදුම පැටලවිල්ලක තමයි අපි ඉන්නේ. එතකොට ඒ බඳු වැරදි සහගතව අපිත් ගත්ත තොරතුරු මත පදනම් කරගෙන අපි හිතලා ඒ අනුව ගත්ත නිගමන. ඉතින් ওই විදිහට මිත්‍යා දෘෂ්ටි ගොඩනැගීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒකේ විස්තරයක් එනවා කියලා බලන්න ඔය මහා චත්තාරිස සූත්‍රයේ හැම මජ්ක්‍ධිම නිකායේ. ඉතින් ඒකේ ඔය මිත්‍යා දෘෂ්ටි ටික පෙන්වන්නේ සරලව සම්මා දිට්ඨියම අනිත් පැත්ත විදිහට. දැන් සම්මා දිට්ඨිය කියනවා මෙතන මෙලවක් තියෙනවා, පරලොවක් තියෙනවා, මවෙක් ඉන්නවා, පියෙක් ඉන්නවා, ඊළඟට කර්මයේ විපාක තියෙනවා විදිහට අර සාමාන්‍ය ලෞකික සම්මා දිට්ඨිය පෙන්නනවා. ඒ ලෞකික සම්මා දිට්ඨියම ප්‍රතිවිරුද්ධ පැත්ත විදිහට කර්මඵලය අදහන්නේ නැති, මෙලව පරලොවක් අදහන්නේ නැති, අම්මා තාත්තා පිළිගන්නේ නැති අමුතුම පිස්සුවක් එතන මිත්‍යා දෘෂ්ටි වශයෙන් පෙන්වනවා. ඉතින් ඒක තමයි පුළුල්ව විග්‍රහ වීමක් වෙන්නේ බ්‍රහ්මජාල සූත්‍රයේදී. කෙලින්ම සෑහෙන තින් ගැඹුරුයි. කෙලින්ම 8ක් තියෙනවා. මේ 62ක් තියෙනවා. 62ක් මිත්‍යා දෘෂ්ටි. 62ක් මිත්‍යා දෘෂ්ටි කියවම හිතාගන්නකෝ ඒතොර. නේද? දැන් එතන බුදුරජාණන් වහන්සේ පෙන්නන කියන්නේ උන්වහන්සේ ලෝකයට පහළ වෙලා කරපු එක ප්‍රධාන කාර්යය තමයි ඔන්නේ මිත්‍යා දෘෂ්ටි ටික නැති කිරීම. දැන් මිත්‍යා දෘෂ්ටි දැන් හිතලා බලන්න මෙහෙම. දැන් අපි හිතමු මිනිස්සු බහුලව ගත්තොත් මේ පංචකාමයන් ඔස්සේ මේ යමින් ඒවා ඔස්සේම ආඩ දබර කරමින් එහෙම ඉන්න බහුල පිරිසක් ඉන්නේ නේද? මේ මිනිස්සුන්ට තියෙන මේ මිත්‍යා දෘෂ්ටි ප්‍රශ්නයක් නෙමෙයි. එක්කෝ දැන් ගණන් ගිහිලා පාන් ගණන් ගිහිලා ගියයි, පෙට්‍රල් ගණන් ගිහිලා ගියයි, ඡන්දයක් එනවා කියයි, ජනාධිපතිවරණ දෙ මුලින් තියන්නේ මොකද්ද අනිත් එක? මහා මැතිවරණ දෙ කියලා ප්‍රශ්නයක් තියෙයි. ඔව තමයි මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. මේතොර මේ එහෙම මිනිස්සු බහුලව ඉන්න අතරේ අපි තුමු 10% ගානක් තමයි මේ පෙරලෙන්නේ පොඩ්ඩක් මේ ලෞකික මේ ලෝකෝත්තර පැත්තක් හොයන්න. නැත්තම් අපි කිසිමු ස්පිරිචුවල් පැත්තක් හොයන්න. නේද? ආධ්‍යාත්මික පැත්තෙන් නැඹුරු වෙන්නේ බොහොම අතලොස්සයිනේ. ඉතින් ඒ අතලොස්සෙත් බහුතරයක් ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටික පැටලුවහම හිතලා බලන්න නිකන් අන්නත්තාරයිනේ, අනාතයිනේ ඇත්තටම නේද? ලෝකේ ඉන්න අති බහුතරයක් ජනගහණයෙන් අති ඉතාම ස්වල්ප ප්‍රමාණයයි මේ මෙහෙම ලෝකෝත්තර පැත්තකට යොමු වීමක් ආධ්‍යාත්මික පැත්තට යොමු වීමක් වෙන්නේ. ඒක ලංගිනුත් බහුතරය ගිහිලා අර වගේ මිත්‍යා දෘෂ්ටියක් තමයි වැළඳලා අනාතයි. ඉතින් මේ බඳු අකවානුවක මේ බඳු පරිසරයක තමයි බුදුගණන් පහළ වෙලා මේ මිනිස්සු අතර ඇති වෙන්න පුළුවන්, සත්වයන් අතර ඇති වෙන්න පුළුවන් මේ මිත්‍යා දෘෂ්ටික පැහැදිලි කරලා දෙන්නේ. මෙන්න මේවා තමයි ඇත්තටම බුදු කෙනෙක්ව අගේ කරන්න වටිනා කාරණා වශයෙන්ුත් පෙන්වන්නේ මේ බ්‍රහ්මජාල සූත්‍රයේදී. මුතහන්තර ඒකෙදි පෙන්වන්නේ නිකන් මේ මගේ මම නිකන් සත්තු මරන්නේ නැහැ කියලා, හොරකම් කරන්නේ නැහැ කියලා මට ප්‍රශංසා කරලා වැඩක් නැහැ. බුදුහාඳුරත් මරන්නේ නැහැ කියන එක නිකන් සරල දෙයක් නේද? ඉතින් ඒ කියන්නේ අර සීලය මූලික කරගෙන බුදුරජාන් වහන්සේට ප්‍රශංසාවක් කරනවා කියන එක බුදුරජාන් වහන්සේ අගය කරන්නේ නැහැ. හැබැයි ඊට වඩා මේ ලෝකේ තියෙන මේ මිනිස්සු ගැට ගැහෙන, මිනිස්සු හිර වෙන ආධ්‍යාත්මික ලෝකයකට පවා නැඹුරු වෙච්ච මේ මිනිස්සුයෝ ගිහිල්ලා හිර වෙන මිත්‍යා දෘෂ්ටි ටික පෙන්වලා දීලා ඒකේ තියෙන විපාක පෙන්වලා දීලා ඒකින් ගලව ගැනීම තමයි බුදු කෙනෙක්ගේ පහළ වීමේ, බුදු කෙනෙක්ව අගය කිරීමේ එක ප්‍රධාන ලක්ෂණයක් වෙන්නේ. තර මිත්‍යා දෘෂ්ටි ගැන අපි නිකන් ඔහොම සරලව හිතාගමු. තර එහෙම මුල් දැන් එහෙම මිත්‍යා දෘෂ්ටි පැත්තක් අපි පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඊළඟට එනවා දැන් මිත්‍යා සංකප්ප. මොනවාද මිත්‍යා සංකප්ප කියන්නේ? සාකච්ඡාවනේ කියන්න බෑ. ඒක නම් දන්නවා. අහලා ඇති. සම්මා සංකප්ප කියන්නේ මොනවාද? අන්න ඔය කියන්නේ. අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප. ඔහොමනේ අත් දක්වන්නේ සම්මා සංකප්ප. මිච්ඡා සංකප්ප මොනවාද එහෙනම්? ඈ? ඔව්. කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප. તો ඒ විදිහට තමයි ඒ කියන්නේ මිච්ඡා සංකප්ප ටික පෙන්නන්නේ. ඉතින් ඒකයි මිච්ඡා සංකප්ප වල ඒ කියන්නේ ප්‍රධාන පැත්ත තමයි අපේ හිතේ ඇතින සංකල්පනා. ඒතර මේ හිතේ ඇතින සංකල්පනා වල තියෙන බහුලව තියෙන කාම සංකල්පනා. නේද? කොහොමද හැපිනව ගන්නෙ? කොහොමද කන්න පිනව ගන්නෙ? දිව පිනව ගන්නෙ? ඉතින් ඕකනේ උදේ ඉඳන් රැ වෙනකන් කල්පනා කරන්නේ බහුලව. එතකොට කාටද කාට හරි බක් කරියා වැඩක් කරන්න, කාට හරි උගුලක් කටවන්න විහිංසා සංකල්පනා නේද? ඊට පස්සේ කාම සංකල්පනා, විහිංසා සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා. ඒකුණ කෙනෙක්ට වෛර කරන්න, ක්‍රෝධ කරන්න. ඉතින් මේ පැත්තෙන් තමයි තනිකර නිකන් ඔළුව කැකෑරෙමින් තියෙන්නේ. ඉතින් මේ වැරදි සංකල්පනා හරහා නිකන් ඔළුව රත් වෙලා, ඔළුව නිකන් දැවි දැවි ඉන තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට මිච්ඡා සංකල්පනා ඊළඟට මොකක්ද දෙනවා? දැන් සීලේ පැත්තේ අනිත් පැත්ත තමයි. ඒතකොට මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව කියන දැන් අපි සාමාන්‍යයෙන් පෙන්න සීල ශික්ෂාවේ නිවැරදි පැත්තනේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන්නේ. ඒ වගේම මිච්ඡා පැත්ත තමයි මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව කියන්නේ. ඒ ටිකක් දන්නවා කියන්න බලන්න. මිච්ඡා වාචා මොනවාද? ඔව්. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප. ඒවා කරනවාද? මිච්ඡා තනිකරව තනිකර. ඒතර මිච්ඡා. ඒතර අපි බොරුවක් කිව්වා නම් ඉතින් මිච්ඡාව ඇත්තක් තියෙනවා. අපිට දන්නේ නැහැ වචනේ හසුරව ගන්න. නේද? ඊට පස්සේ බොහොම සමගියෙන් ඉන්න දෙපිරිසක් දෙන්නේ කීප දෙනෙක් කොටවන්න අපි මාක්කරේ වචනයක් පාවිච්චි කරනවා. එතනත් තියෙන මිච්ඡා වාචාවක්, පිසුනා වාචාවක්. ඊළඟට අපි හිතමු අපි කෙනෙක්ගේ හිත තැළෙන විදිහට බොහොම හිතට පෑරෙන විදිහට අපි බොහොම රළුව පරුෂව කතා කරනවා නම් එතන තියෙන පරුෂා වාචා නැත්නම් මිච්ඡා වාචාවක්. ඊට පස්සේ තේරුම්ම නැති දේවල් අපි හොය කතා කරනවා නම් නිකන් කාලේනාස්තියක් නිකන් ඔහෙ වල්පල් කතා කරනවා නම් එතනත් තියෙන මිච්ඡා වාචාවක්, සම්මප්පලාප, සම්පප්පලාප. તો ඒ විදිහට මිච්ඡා වාචා පෙන්නනවා. ඊට පස්සේ එනවා මිච්ඡා කම්මන්ත. කියන්න බලන්න. හා තර ප්‍රාණඝාත, අදත්තා දාන, කාමමිත්‍යාචාර තමයි මිච්ඡා කම්මන්ත වශයෙන් පෙන්නන්නේ. සම්මා කම්මන්තෝගේ අනිත් පැත්ත. එතකොට ඒකත් පැහැදිලි. මම මේ දන්නේ ඔක්කොම මම කියන්න යන්නේ නැහැ. ඒක සරලව අපි දන්න නිසා. මිච්ඡා කම්මන්ත. මිච්ඡා ආජීව. ඔව්. ගිහි අයගේ පෙන්නනවා අර සාමාන්‍ය වැරදි නේද? මොකක්ද ඒ කියන්නේ මේ වැරදි කර්මාන්ත සත්ව වෙළඳාම ඔව් පහක් පෙන්නවා. සත්ව වෙළඳාම, ආයුධ වෙළඳාම, වසවිස වෙළඳාම, ඈ ඔව් වහල් වෙළඳාම සහ මොකක් තවත් එකක් තියෙනවා, මස්පාංශ වසවිස ඔය පැත්තක් පෙන්නවා. එතකොට ඒක පැවිද්දන්ගේ පැත්තේ වෙන වෙනක් එකක් තියෙනවා. පැවිද්දෝ තින් ඔවා කරන්නේ නැහැනේ. එතකොට පැවිද්දන්ට මොකක් තියෙනවා? පැවිද්දන්ගෙත් වෙනම මිච්ඡා ජීවියක් තියෙනවා. මිච්ඡා ජීවියක් අර නේමිත්තකතා, නිජිකින්සනතා, කුහනා, ලපනා ඔන්න හිතර කියලා. ඒ කියන්නේ දැන් තනිකර වංක ප්‍රතිපදාවක්. දැන් හිතන්න මෙහෙම, දැන් අපි තුමු දැන් කෙනෙක් තුළ ඇත්ත වශයෙන් ධ්‍යාන, මාර්ගඵල, අභිඥා මොකක්වත් නැහැ. හැබැයි තියෙනවා කියලා පෙන්නගෙන අපි උඩදාගෙන නිකන් හැසිරෙනවා නම්, රඟපානවා නම්, අපි ඒවා ප්‍රචාරය කරනවා නම්, එතන තියෙන තනිකර වැරදි ආකල්පයක් තියෙනවා. කුහනා, ලපනා, නිජිකින්සනතා ඔය විදිහට අර පාලි වාක්‍ය වගේයක් එනවා. ඒ කියන්නේ තනිකර අර වැරදි මට්ටමක් පෙන්වන, නැති ಗುಣ හඟවන. ඒ කියන්නේ මේ සම්පූර්ණයෙන්ම තියෙන ගුණය, දැන් සාමාන්‍යයෙන් කියන්නේ තියෙන ගුණයත් වහං කරගන්න කියලා නේද? තියෙන ගුණයත් වසාගෙන ඉන්න කියලා නේ කියන්නේ. බැවින් කතා කරනවා නම් ඒ වෙනුවට මේ නැති ගුණත් පෙන්වන්න ගත්තොත් එහෙම තියෙන, ඒ කියන්නේ තනිකර වංක ප්‍රතිපදාවක් තියෙනවා. ඒ වගේ අර අනිත් පැත්තෙන් ඕක තව එහාට යනවා. මේ කියන්නේ දැන් භික්ෂූන් වහන්සේලා වේවා යම් හෝ පැවිද්දෙක් පැවිද්දර නොගැලපෙන වැඩ තියෙනවානේ. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු යා සල්ලි අරගෙන බෙහෙත් දෙනවා පැවිද්දෙක්. සල්ලි අරගෙන අනාගතේ මෙන්න මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා කියලා මොනවා හරි ප්‍රෙඩිකෂන්ස් කරනවා. මේ අනාගත වාක්‍ය ප්‍රකාශ කරනවා. මෙන්න මෙදාට ඔන්න සූර්යග්‍රහණයක් වෙනවා, මෙන්න මෙදාට ලෝක විනාශයක් වෙනවා, මෙන්න මෙදාට මැතිවරණයක් සිද්ධ වෙනවා, මෙදාට මැතිවරණ සිද්ධලා මෙන්න මෙයා ජය ගන්නවා, අරකද මේකද කියලා. ඉතින් එයාට පුළුවන් ඕනනම් තනිකර මේ අනාගත වාක්‍ය ප්‍රකාශ කරන්න. එහෙම නැත්නම් නක්ෂත්‍රය කියනවා, නැත්නම් අල්ල බලලා නේද ඒවා කියනවා, නැත්නම් නාඩි වාක්‍ය බේත් කරනවා. ඉතින් ඒ වගේ ඊළඟට එක එක ඔය මේ සත්තු දෙහා බලලා ඒගොල්ලන්ගේ නිමිති අරගෙන ආමෙදාට මෙන්න මේ නැකත් අරුවල් හා මෙන්න මෙහෙම වෙනවා, නැත්නම් මේ සත්තුන්ගේ මේ ක්‍රියාකලාපරම් මෙන්න මේ දේවල් වෙනවා, මේවා යහපත්, මේවා අයහපත්, මෙන්න මේවා වාසනාවන්තයි, මේවා අවාසනාවන්තයි. මේ පැවිද්දන්ට තියෙනවනේ අමුතුම පිස්සු ටිකක්. ඉතින් ඔය වගේ එහෙම අර බලි තොවිල් කිරීමක් වේවා, නැත්නම් ඔය වගේ යාග හෝම පැත්තෙන් ඒ වගේ දේවල් වේවා, ඉතින් මේ ලෝකයේ යහපත මිනිසෙයි කියලා වේවා, ඉතින් වගේ විවිධ විදිහට මිනිස්සුත් අල්ලගෙන ඒ කරන විවිධාකාර ආජීවයන් තියෙනවා. ඉතින් හුඟක් වෙලාවට එක්ක මේවෙන් කීර්තියක් බලාපොරොත්තු වෙනවා, නැත්නම් පුළුවන් තරම් ලාභ සත්කාර බලාපොරොත්තු වෙනවා, යාන වාහන බලාපොරොත්තු වෙනවා වගේ පැත්තක් තියෙනවා. ඉතින් ඔක්කොම මිච්ඡා ජීවයක්, සනිකරම මේ පැවිද්දන් සම්බන්ධයෙන් කතා කරනවා. හුඟක් විස්තර තියෙනවා. දැන් ඔය කියවලා බලන්න මේ ඔය මොකක්ද ඒකට කියන්නේ, මේ සීලක්ඛන්ධය එහෙම ගත්තොත් සීලක්ඛන්ධ වර්ගය කියලා එනවා. මේ දීඝනිකායේ මුල් කොටස් ඔක්කොම සූත්‍රවල තියෙනවා. මේ මුල් සූත්‍ර 10ක් විතර තියෙනවා. ඒ ඔක්කොගෙම ඔය සීලේ සම්බන්ධ කතා කරද්දී විස්තර කරගෙන යනවා. තනිකරදී උපසම්පදා ශීලය තමයි විස්තර වෙන්නේ. ඉතින් උපසම්පදා ශීලය නිවරදිව රකින්න නැතිව අපි ඒ වෙනුවට ලාභ සත්කාර අපේක්ෂාවෙන් ගිහියන්ට බෙහෙත් කරගෙන නැකත් කියාගෙන මේ අපි හිතමු සෙත් කවි කියාගෙන වස් කවි කියාගෙන යනවා නම් ඉතින් ඒ කියන්නේ තනිකර මිච්ඡා ආජීවයක් තියෙනවා. මිච්ඡා ආජීව. ඊළඟට මොනවද දෙන්නේ? මිච්ඡා වායාම. එතන මිච්ඡා වායාම, මිච්ඡා සත්‍ති, මිච්ඡා සමාධි. එතන මේ තුනම සම්පූර්ණයෙන්ම සම්මාදිට්ඨියෙන් තොර මට්ටම තමයි කතා කරන්න තියෙන්නේ. දැන් මිච්ඡා වායාමයක් අපි වැරදි දෙයක් සඳහා දරන වෑයමක්. එතන මිච්ඡා සතියක් අපි වැරදි අරමුණක් පිනිස වැරදි දෘෂ්ටියක් පදනම් කරගෙන පවත්වන සතිමත් බවක්. මිච්ඡා සමාධියක් නිවැරදි ආකල්පයක් නැතුව, නිවැරදි දෘෂ්ටියක් නැතුව පවත්වන සමාධිය. ඉතින් එතකොට ඒ කියන්නේ තනිකරම මේ මිච්ඡා දිට්ඨිය තමයි මෙතන මූලික වෙන්නේ. ඔය මිච්ඡා සතිය, මිච්ඡා වායාම, මිච්ඡා සමාධි කියන මේ පැති තුනටම මිච්ඡා දිට්ඨිය තමයි බලපාලා තියෙන්නේ. දැන් ඔක මෙහෙම විස්තර කරද්ද හැකි. දැන් සම්මා පැත්තෙන් කියනවනම් ඔක ටිකක් ලේසි අඳුනගන්න. දැන් හිතන්න අපි යම් වෙලාවක ඔන්න කවුරු හරි වැරද්දක් කළා, එයා එක්ක තමන්ට බැනලා මාක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා දැන් අපිට හිතෙනවා බනින්න, හරි පැතර කතා කරන්න. ඉතින් තමන්ට හිතුණා කියලා පරුෂ වචනෙන් බයින්න. ඒතර ඒ පරුෂ වචනෙන් බයින්න දැන් හිතෙනවා. පරුෂ වචන දන්නේ නැතුව නෙවෙයි, පරුෂ වචන දන්නවා. දන්නවා දැන් අවස්ථාවක් තියෙනවා බයින්නත් වටිනවා. හැබැයි පරුෂ වචනෙන් බයින් නැතුව අපි තුමු ටිකක් ශික්ෂිත වචනෙන් බයිනවා නම් එතෙන්දී කාරණා කීපයක් තමයි මුල් වෙනවානේ. එයා තුල අවබෝධයක් තියෙනවනේ මෙන්න මේක ඇවිල්ලා පරුෂ වචන, මෙන්න මේක ඇවිල්ලා පරුෂ නොවන වචන, මේක ඇවිල්ලා කතා කරන සුදුසු වචන, මේක ඇවිල්ලා කතා කරන නුසුදුසු වචන. ඕක ඇවිල්ලා අවබෝධයේ පැත්තක්නේ. එතන කියන්නේ සම්මාදිට්ඨිය පැත්තක්. ඒතොර යා දැනගෙන ඉන්න ඕනේ මිච්ඡා වාචා කියන්නේ මොකද්ද? සම්මා වාචා කියන්නේ මොකද්ද? ඉතින් ඒකයිද සම්පූර්ණයෙන්ම අයිති වෙන්නේ සම්මාදිට්ඨියට. කියන්නේ යා තුල අවබෝධයක් තියනවා නම් මෙන්න මේකනම් සම්මා වාචා, මෙන්න මේකනම් මිච්ඡා වාචා. මෙන්න මේක පරුෂ වචන, මේවා පරුෂ වචන නොවේ. කියන්නේ ඕක පැත්තේ ගත්තොත් එතන තියෙන අවබෝධය. ඒතොර ඒකයිද සම්පූර්ණයෙන්ම අයිති වෙන්නේ සම්මාදිට්ඨියට. ඊළඟට එයා තුල වෑයමක් තියෙන්නත් ඕනේ. දැන් ඒ කියන්නේ වෑයමක් නැත්තම් ඔහේ කියලා දානවා. එයාට උවමනාවක් නැත්තම් මේ මට ආරක්ෂා වෙන්න ඕනේ. මම මේ නරක වචන කතා කරන්න හොඳ නැහැ. පරුෂ වචන කතා කරන්න හොඳ නැහැ. මම ඕන දෙයක් කියලා දාම එහෙම අරම වැලකින්න ඕනේ කියලා හැඟීමක් නැහැ. ඕන දෙයක් කියලා දානවා කියලා එහෙම හැඟීමක් නම් තුනේ කිසිම වෑයමක් සම්බන්ධයෙන් නැහැනේ. එයාට උවමනාවක් නැහැ හැදෙන්න. උවමනාවක් නැහැ නිවැරදි දෙයක් කතා කරන්න. එතකොට වෑයමක් දරන්නේ නැතිව එයාට පුළුවන් ඕන දෙයක් ඔහේ කියලා දාන්න. එහෙනම් සම්මා වෑයම කියන එක අවශ්‍ය වෙනවා මේ මිත්‍යා දෘෂ්ටිය නැත්නම් මිච්ඡා වාචාවෙන් අයින් වෙලා සම්මා වාචා විතරක් ඉස්සරහට ගන්න, සම්මා වාචා විතරක් කතා කරන්න සම්මා වායාම පැත්තෙන් මාර අනුග්‍රහයක් අවශ්‍යයි. එතන යාගාව වීරයක් තියෙනවා නේද? ඒ වීරයෙන් තමයි එතකොට මේ හරි මං කතා කරන්නේ නැහැ අදනම් කොච්චර මට අඩත්තේට්ටම් කරත් කොච්චර මාව කේන්තයවසත් මම අද පරුෂ වචන පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් එතන තියෙන වීරයක්නේ නේද? එතකොට වීරය කියන එක එතන අත්‍යවශ්‍යයි. ඒ වීරයෙන් තමයි එතකොට යා ගන්නෙ හරි මිත්‍යා පැත්ත අයින් කරනවා සම්මා පැත්ත විතරක් මං ඉස්සරහට ගන්නවා. සම්මා වායාම පැත්ත. දැන් එතකොට මේ කටයුත්ත ඊයේද වෙන්නේ හෙටද වෙන්නේ අදද කොයි වෙලාවේද? මේ මොහොතේ. එතකොට සම්මා සතිය තමයි එතනදි මුල් වෙන්නේ. එතකොට මේ සම්මා වායාම, සම්මා සති, සම්මා දිට්ඨි. මෙන්න මේ තුන හැම මාර්ගාංගයකම විශේෂයෙන් මේ ප්‍රධාන මාර්ගාංග හැම එකේම නිකන් පරිවාරයක් විදිහට යනවා ඉස්සරහින්. හරි ගැඹුරු සූත්‍රයක් ඕක මේ මහා චත්තාලිස සූත්‍රය. ඒ චත්තාලිස සූත්‍රයේ දුදහඳුරු පෙන්නන්නේ හැම සිත්තෙම ඉතින් මේ සම්මා දිට්ඨියෙන් තමයි මඟ පෙන්වීම කරන්නේ. යා එතන තියෙන දැනුවත් බවක් නුවණක් තියෙන. සම්මා දිට්ඨි පැත්ත. අනිත් පැත්තෙන් තියෙනෝනේ සම්මා වායාම, අනිත් පැත්තෙන් තියෙනෝනේ සම්මා සතිය. සතිමත්ව ඉන්නෝනේ මේ මොහොතේ ගානට මොකක්ද දැන් මේ සිද්ධිය වෙන්නේ? මේ මොහොතේ හිතේ මොකද තත්ත්වේ? හිතේ දැන් ද්වේෂයක් පහළලා තියෙන්නේ. හරි මේලාදි මට පරිශෝචන කියන්නයි හිතෙන්නේ. හරි සම්මා සතියෙන් පෙන්ලා දෙන්න ඕන සතිමත් වෙන්න ඕනේ. මෙන්න මෙහෙමයි දැන් හිතේ තත්ත්වය. කෙලසීගෙනයි එන්නේ. පරුස වචන කියන්නයි දැන් හදන්නේ. සම්මා සතියෙන් පෙන්ලා දුන්නා සතිමත් වුණා සතියෙන් දුන්නා. හැබැයි දන්නවා මේ කියන්නේ යන්නේ මොකද්ද? නරකද්ද හොඳද්ද? එතකොට මේ නරක මෙන්න මේකයි හරි දේ මෙන්න මේකයි කියලා එතකොට සම්මා දිට්ඨියෙන් පෙන්ලා දෙන්න ඕනේ. දෙක ගානට දෙපැත්තට දාලා විග්‍රහ කළා. සම්මා වායාම ඉදිරිපත් වෙනෝනේ. හරි මේක මං කියන්නේ නැහැ. වැරදි දේ කියන්නේ නැහැ. මිච්ඡා පැත්ත කියන්නේ නැහැ. සම්මා පැත්ත විතරයි කියන්නේ. කියලා එතකොට හරි පැත්ත කියන්න එයාගේ ඇතුලෙන් එන්න ඕනේ. එතකොට ඔන්නෙ විදිහට මේ අවස්ථා තුනක් තියෙනවා. සම්මා සති, සම්මා වායාම සහ සම්මා දිට්ඨි. ඉතින් ඒකෙම අනිත් පැත්ත තමයි එතකොට මිච්ඡා කියන්නේ. එතකොට එයාට අවබෝධයක් නැහැ මේක හරි මේක වැරදි කියලා අවබෝධයක් නැහැ. එතකොට එන්නේ තනිකර මිච්ඡා දිට්ඨි පැත්තක්. හරි මිච්ඡා වායාම එතකොට එයාට මේක සම්මා පැත්තෙන් කරගන්න ඕනේ. මේකේ මං කුසල් ටික විතරක් වඩන්න ඕනේ. අකුසල් ටික අයින් කරන්න ඕනේ. එහෙම කතාවක් මාවක්වත් නැහැ. වයාමක් කරන්නේ කො නරකක් කරන්න, අනිත් කෙනෙකුට වැරද්දක් කරන්න, අනිත් කෙනෙක්ට තමන්ටත් අයහපතක් කරගන්න. ඒ පැත්ත තමයි උතර වෑයමක් තියෙන්නේ. සම්මා වායාම වෙනකොට මිච්ඡා වායාමයක්. ඊට සම්මා සතිය වෙනකොට මිච්ඡා සතියක්. මොකද ඒ කියන්නේ අර වගේ සම්මා දිට්ඨියක් ඒකට ඇවිල්ලා නැහැ. මේ විදිහේ සම්මා දිට්ඨියකින් මේ විදිහේ කටයුතු කිරීමක් කරන්න ඕනේ, මේ විදිහේ සිහිය දියුණුව කරන්න ඕනේ, මේ සිහියෙන් මේ කටයුතු කරන්න ඕනේ, හරි දේ කරන්න ඕනේ, වැරදි දේ බැහැර කරන්න ඕනේ. එහෙම කතාවක් නැහැ. සිහියෙන් තමයි හැම හොරගමක් කරන්නේ. සිහියෙන් තමයි හැම හොඳට ඉලක්කයක් අල්ලලා මිනිස්සෙන් මරන්නේ. එම් වෙන්න පුළුවන් නේද? ඒතර සතියක් තියෙනවානේ. ඒතර හැබැයි සම්මා දිට්ඨියෙන් කරපු නිවැරදි මඟ පෙන්වීමක් නැහැ. නිවැරදි සීලයෙන් කරපු මඟ පෙන්වීමක් නැහැ. හැබැයි සිහියෙන් තමයි වැඩේ කරන්නේ. සිහියෙන් තමයි දැන් හිතන හොරගමක් කරන මිනිස්සෙක් නේද? ගෙදර මිනිස්සු කවුරුත් මේ ඇහැරෙන්නෙත් නැති වෙන්න මුළු ඔක්කොම ටික සුද්ධ කරලා යනවනේ. සතිය නැත්තම් ඔක් කරන්න පුළුවන්ද? එතකොට සතිය නතු කරන්න බෑ. එතකොට එතන හැබැයි අර සම්මා දිට්ඨියේ නැතිව මිච්ඡා දිට්ඨිය තමයි එතන තියෙන්නේ. එතකොට යා කර්මයේ කර්මඵලය දැහිමක් නැතිකම, මේ මෙලොවක් පරලොවක් විශ්වාස නොකිරීම. එතකොට සම්මා දිට්ඨිය වෙනුවට මිච්ඡා දිට්ඨියක් එතන ඉස්සරහට ආවා. ඉතින් ඒ වෙනුවෙන් සතියක් පැවැත්තු හැබැයි මිච්ඡා සතියක්. හිතත් හැබැයි එකඟ වෙලා තියෙන්න පුළුවන් හොඳට. මිච්ඡා සමාධියකුත් තියෙනවා. ඉතින් එතකොට කෙනෙකුට ඕනනම් සම්මා දිට්ඨිය නැතිව සමාධියක් වඩන්න පුළුවන්. නේද? දැන් හිතන්න දේවදත්තට තියුණේ සමාධිය. දැන් දේවදත්ත කොහොමද මේ අජාසත් කුමාරයාව එයාගේ පැත්තට නම්ම ගත්තේ? ඔව්. කෙලින්ම අභිඥා පැත්තෙන් ධානය පොඩ්ඩක් දාලා ලෞකික ධ්‍යාන හරහා සම්පූර්ණයෙන්ම මේ එක එක දේවල් පෙන්නලා එක දෙක කළා එක හත කළා. ඒ කියන්නේ විවිධාකාර දේවල් මවලා පාලා. ඉතින් එයාව කොහොම හරි මේ කවුද අජාසත් කුමාරයව නම්ම ගත්තා. කිව්වා ඉතින් හරි ඔයා තාත්තා මරලා රජ වෙන්න මම බුදුහාඳුරු මරලා බුදු වෙනවා. වැඩ. ඔක්කොම ඉවරයි ඉතින්. මනුස්සයා ඉතින් මැරුවා. ඉතින් එතනින් එයා අපාගත වුණා. මෙයා ඉතින් කල් පෙරලුවා නම් මනම් කළා. ඉතින් මෙයාත් අපාගත වුණා. ඉතින් සම්පූර්ණයෙන් අර මිත්‍යා දෘෂ්ටි පැත්ත තියෙනවා. ඒ කියන්නේ හිත තනිකර කෙලෙසිච්ච පැත්ත තියෙනවා. ඒතර අන්නේ වගේ ඒතර කෙනෙකුට ඕන සමාධියක් උඩන් වඩන්න පුළුවන් මේ මිත්‍යා පැත්තකින් ඒක. ඒතර මේ බුදුහාඳුරෝ කියන්නේ කරපු එක ප්‍රධාන කාර්යයක් තමයි එහෙනම් මේ මිත්‍යා පැත්තේ තිබිච්ච අපිටම සතියක්. මිත්‍යා පැත්තේ තිබිච්ච වෑයමක් මිත්‍යා පැත්තේ තිබිච්ච සමාධියක් ගත්ත අනිත් පැත්තට සම්මා පැත්තකට. නේද? දැන් එතනදි දැන් සම්මාදිට්ඨියක් පදනම් කරගෙන සතියක් දිනු කරනවා. සම්මාදිට්ඨියක් පදනම් කරගෙන සමාධියක් වඩනවා. සම්මාදිට්ඨියක් පදනම් කරගෙන වෑයමක් දරුවා. සම්මාදිට්ඨි පැත්තට සම්මාදිට්ඨිය තමයි අතිශයෙන් ඉස්සරහින් යන්න වෙන්නේ. එතකොට සම්මාදිට්ඨි පුබ්බංගමා කියලා කියනවනේ. සම්මාදිට්ඨිය පෙරටුකට යාමක්, සම්මාදිට්ඨි ඉස්සරහින් යාමක්, සම්මාදිට්ඨිය හැමදෙසෙම මඟ පෙන්වීමක් අත්‍යවශ්‍යයි. එහෙම නැතුව මේ වැඩේ කරන්න බෑ. එහෙම නැත්තම් සම්මාදිට්ඨියෙන් තොරනම් අපි මිත්‍යාදිට්ඨි පැත්තට යන්නේ. අපි හිතන මිත්‍යා දෘෂ්ටි සහිතව කොච්චර මිනිස්සු වැඩ කරනවද? නේද? මේ මැත්තකදී මොකද උනේ? මේතේ දැන් ඔන්නේ රුසියාවේ මේ ළඟදී වැඩත් උනේ. රුසියාවේ ඇවිල්ලා මිනිස්සෙක් මේ හතර දිනද පස් දිනෙද්ද කෙලින්ම මේ රංගහලකට ඇවිල්ලා මොකක් හරි කොන්සර්ට් හෝල් එකට ඇවිල්ලා 6000 ගානක් මේ කියන්නේ එකට ඉන්න පුළුවන් හෝල් එකක් 100 ගානක් එකට මල්ල දැම්මා. තනිකර අර තත්ත්වගත වෙලා ඇති මනස. හිතන්න තුවකු අරගෙන ඇවිල්ලා මේ මිනිස්සු සංගීත සාසනය බල බලා ඉඳද්දි ඔක්කොටම තියාගෙන ගියාම ඉතින් මේ මිනිස්සුන්ගේ මනස තනිකර විකෘති වෙලා තියෙනවා. තනිකර මේ අපි කියන්නේ මත මේ දැඩි මත ධාරීන් කියලා ෆන්ඩමෙන්ටලිස්ට් කියන්නේ. තනිකරතොට මේ කවුරුත් මේගොල්ලෝ වැරද්දක් කළා නෙමෙයිනේ. ඒතර මේ තමන්ගේ ඔළුවට දානවා නිකන් ස්ක්‍රිප්ට් එකක්. තමන්ගේ ඔළුවට දානවා යම්සි මිත්‍යා දෘෂ්ටියක්. බ්‍රේන් වොෂ් කිරීමක් තියෙනවා. හරි බහනකයි. දැන් ලංකාවේ උනේ. ලංකාවේ මොකද්ද 2019 නේද උනේ? පාස්කු ප්‍රහාරේ. දැන් පාස්කු ප්‍රහාරයෙන් තනිකරතේ ඔය දෘෂ්ටිනි තනිකරම. ඉතින් ඒගොල්ලෝ මරාගෙන මැරෙනවා. අනිත් මිනිසුන්ගත් මරාගෙන තමනුත් මැරෙන තරමට මේ දෘෂ්ටිය වැඩ කරන්න ඔළුවේ. දැන් සාමාන්‍ය මේ සතෙක් මරනවා වගේ නෙමෙයි. එතකොට දැන් අපිට සතෙක් මරන්නම් නිකන් ද්වේෂයක්නේ පහළ වෙන්නේ. අපි තුන්න සතෙක් දෂ්ට කරා. මදුරුවෙක් වැහැලා මදුරුව දෂ්ට කරා. කේන්තියක් ආව මැරුවා. සාධාරණයි ගේමුක අපි. එතකොට අරක මේ අහිංසක මිනිස්සයෝ මේ පුංචි දරුවෝ කිරිබොන දරුවෝ පවා ගිහිල්ලා දෙවියෝ තව වෙනත් කෙනෙක් දෙවි කෙනෙක් අදහගෙන මේ යාඥා කර කර ඉන්න පිරිසක් මැද්දර ගිහිල්ලා බෝම්බයක් පුපුරගන්න. ඒතර කොහොම මනසේ කොයිතරම්නම් දෘෂ්ටි ඇතවීමක් තියෙනවද? කොයිතරම්නම් අමුතුම විකෘතියක් ඔළුවේ තියෙනවද? මේ මිත්‍යා දෘෂ්ටි කියන එක අතිශය භයානකයි. ඉතින් ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටි ගත වුණා නම් බුදු කෙනෙකුටවත් බේරන්න ලේසි නෑ. දැන් අර අපි කතා කරේ මේ මොකද්ද මේ දැඩිව ගැනීම ගැන මේ මොකද්ද මහවග්ගේ මොකද්ද මේ කාටද ජටිලයින්ට බුදුහාඳුර කොයිතරම්නම් ප්‍රාතිහාර්ය පානවද නේද? මේගොල්ලංග එයා රහත් කියලා හිතන් ඉන්නේ. ඒතරම මම රහත් මේ බුදුහාඳුරෝ රහත් නෑ. මෙච්චර මේ උඩින් යන්න පුළුවන් අරව ගන්න පුළුවන් මේව කරන්න පුළුවන් උන්නාන්සට ඒවා දින හැබැයි මම තමයි රහත්. එහෙම හිතන් ඉන්නේ. ඒතරම මේ දැඩි ගැනීම කියන ඒවා පුදුමාකාර භයානකයි. ඉතින් එතකොට තමන් ඒ ගත්ත මතයෙන් බැහැර කිසි දෙයක් අපිට පේන්නේ නෑ. මේ ඒ ගත්ත දැඩි මතේ හිර වුණාම ආයිත් කිසිම දෙයක් ගැන අපිට හැඟීමක් නැහැ. අනිත් අය ගැන හැඟීමක් නැහැ. තමන් ගැනවත් හැඟීමක් නැහැ. ඒ ගත්ත මතේ පුදුමාකාර විදිහට නිකන් බ්‍රේන් වොෂ් වෙලා තනිකර හිර වෙලා ඒ මතම නිකන් හිර වෙලා තමයි ඉන්නේ. ඒතකොට මිත්‍යා දෘෂ්ටි පැත්තක් කියන්නේ හරිම භයානකයි. ඉතින් එතකොට දැන් බුදුහාඳුරු කතා කරන සම්මාදිට්ඨිය මොකද්ද? සම්මාදිට්ඨිය කියන්නේ එතකොට දෘෂ්ටියක්ද? ඒකත් දිට්ඨිය කියලානේ කතා කරන්නේ නේද? දැන් එතකොට අර සම්මාදිට්ඨියේ මුල් මට්ටමේදී තමයි එතකොට අර කියන කම්මසගත සම්මාදිට්ඨියේ වශයෙන් පෙන්වන්නේ. දුන් දෙයක විපාක තියෙනවා, මෙලවක් තියෙනවා, පරලවක් තියෙනවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, ඔය විදිහට අර ඒ විස්තර කරගෙන යන්නේ සම්මාදිට්ඨියේ මුල් මට්ටම. සම්මාදිට්ඨිය තව පැත්තක් පෙන්වනවා. ඒ මොකද්ද? ඒ තමයි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියක් කියලා. ඉතින් මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට අනුවට හිත සම්පූර්ණයෙන් මේ සියල්ලෙන් ගලව යන පැත්තක් තියෙනවා. ප්‍රඥාව දිනු කරගෙන ප්‍රඥාව වඩමින් අපි හිතමු ප්‍රඥා ඉන්ද්‍රියක් විදිහට, ප්‍රඥා බලයක් විදිහට, ඊළඟට ධම්මවිචේ සම්බොජ්ජංගයක් විදිහට, සම්මාදිට්ඨියක් විදිහට. ඉතින් මේ ඊළඟට අන්තිමට සම්මා ඥාන සම්මා විමුක්ති විදිහට ඉතින් තනිකර ප්‍රඥාව දිනු කර කර දිනු කර කර මේ හැම තැනින්ම හිත ගලවමින් යන ගමනක් තියෙනවා හිත සියල්ලෙන් ඉවත් කරමින් යන ගමනක් තියෙනවා සියල්ල අතහරින්මින් යන ගමනක් තියෙනවා ඉතින් අනිත්‍යතර කියන්නේ බුදුහාඳුර පෙන්වන සම්මා දිට්ඨියේ ලෝකෝත්තර පැත්තේදී කිසිම දෙයක් අල්ලන්න තහනම් සියල්ල ඉතින් අන්තිමට අතහැරලා යන්න ඕනේ කියන්නේ හිත තනිකර නිදහස් වීමක් තමයි කතා කරන්නේ තනිකර උපාදාන වලින් නිදහස් වෙච්ච තනිකර දෘෂ්ටි වලින් නිදහස් වෙච්ච සියල්ල අතහැරිච්ච හිතක් ඒකනේ ඔය සෝවාන් මට්ටමේදී කතා ගන්න කෙලින්ම සක්කාය දිට්ඨිය කෙනීම ගලවලා ගියානම් සක්කාය දිට්ඨිය මත පදනම් වෙලා තමයි මිත්‍යා දෘෂ්ටි ඔක්කොම වගේ ගොඩ නැගෙන්නේ. ඒතොර මේ සක්කාය දිට්ඨියම ගලවලා ගියාට පස්සේ මෙතන සත්‍යයේ පුජ්‍යලයක් මමෙක් නැහැ කියලා මට්ටමක් හිතට ආවොත් එහෙම මොකක්ද අල්ලගන්න තියෙන්නේ. ඒතොර සෑහෙන්න වපසරියන් ගලවලා යන්න ඕනේ. ඒතොර මේ සක්කාය දිට්ඨිය ඉවත් වීම හරහාම. ඒතොර අපි බුදුහාඳුර පෙන්නන සම්මා දිට්ඨිය ඒතොර අපිට ගන්න වෙන්නේ දෘෂ්ටියක් නොවන දිට්ඨියක් කියලා තමයි කියන්නේ. දෘෂ්ටියක් සියලු දෘෂ්ටි අතහැරීමක්. කිසි දෙයක හිරවීමක් නැහැ. ධර්මයේවත් අන්තිරව අල්ලගන්න උදාහරණ ඉඩ දෙන්නේ නැහැ. ඉතින් උන්වගේ පැත්තක් ඉතින් කතා කරන්න වෙන්නේ. ඉතින් මේ ගොඩක් ඉතින් අද විස්තර තියෙන ඉතින් ඔවා ගොඩාක් ඉතින් කියාගෙන යනකට වඩා කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේකට තව සම්බන්ධ වෙන්න ඕන නම් අවස්ථාව දෙන්න පුළුවන්.
අවසරයි ශාන්නාන්ත. දැන් අර සම්මා ආජීව සම්බන්ධව කොහෙද මෙතන කතා කළා. ඉතින් අර මේ මස් මාංශ වෙනදාම් කරන්න අරවා මේ වගේ වගේ පහක් ගැන භාගතුන් වහන්සේ කිව්වා කියලා. ඉතින් එතකොට මේ අපිට දැන් අද සමාජයේ වෙන්න පේන දෙයක් තියෙන තමයි ඉඳගෙනම මේ බුද්ධාගම එතනින් ගියාම මේ ඊටාම මේ රහත්ගතව මේ බෞද්ධයෝ වෙනත් ආගම් වලට හරවන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. ඒක මේ අනිවාර්යෙන් වෙනවා. ඒතර මේක මොන වගේ දෙයකට ඒකේ මොකක් මොන වගේ දෙයකටද වැටෙන්නේ අහුවෙන්නේ කියන එක තමයි මට පොඩ්ඩක් මේ දැනගන්න ඕනේ. මේ මිනිසුන්ට මොකද වෙන්නේ කියන එක.
නෑ ඉතින් මේ මිනිස්සු විතරක් නෙමෙයි ඉන්න මිනිස්සුන්ටත් මොකද වෙන්නේ කියන එක දැන් මේ දවස්වල නම් කල්පනා කරන්න වෙන්නේ. ඉන්න මිනිස්සුත් එක එක විකාර තමයි කරන්නේ. ඒ කියන්නේ ඒකයි මං කියේ දැන් මේ දවස්වල ඒ කියන්නේ දැන් පැවිද්දොමනේ මිත්‍යා දෘෂ්ටි පතුරවන්නේ. දැන් ගිහියන්ට තියෙන වෙන ප්‍රශ්නනේ. ගිහියන්ට ඒකයි මං කලිනුත් කිව්වේ දැන් ගිහි පින්වතුන්ට තියෙන මේ කාමයන් හා සම්බන්ධ ප්‍රශ්න. පැවිද්දන්ට තමයි වගේ මතවාද සම්බන්ධයෙන් දෘෂ්ටි සම්බන්ධයෙන් ගොඩක් ප්‍රශ්න තියෙන්නේ. ඒතර ඒගොල්ලෝ තමයි මේ තමන් ගත්ත මතය තමයි පතුරවන්නේ. ඉතින් අද කාලේ හරි බහුලයි. ඉස්සර එහෙම ඇත්තටම එහෙම තනියෙන් ගත්ත මතයක් අනිත් අයට ප්‍රචාරය කරන්න ඒ තරම් ක්‍රම තිබුණ නැහැනේ. නේද? ඒක එක්ක යා ගමකට ගිහිල්ලා ගමේ කට්ටියක් එකතු කරගෙන යා එක්ක දේශනයක් පවත්වලා ඉතින් එතන කීප දෙනෙක් අල්ල ගන්න ඕන. ඊපස්සේ ඒ අය හරහා ඔන්න එක්ක පතුරවන්න. ඔය වගේ නිකන් හරිම ප්‍රාථමික මට්ටමේ ක්‍රමනේ තිබුණේ. නමුත් අද මේ sannivedanaye diunu wima haraha මම අද මෙහි ඉඳන් කියන එක වෙන ලෝකේ වෙන කෙනෙක් වුණත් අල්ල ගන්න පුළුවන් නේද? ඒතොර මගේ මතේ මට ප්‍රකාශ කරලා අපි හිතමු ඔන්න YouTube එකේ දාන්න පුළුවන් නැත්නම් Facebook එකේ දාන්න පුළුවන් WhatsApp group එකක් හදලා ඒක ඔයකට දාන්න පුළුවන් පත්‍රයේ advertisement එකක් දාන්න පුළුවන් නැත්නම් පත්‍රයේ ලිපියක් පළ කරන්න පුළුවන් අන්තර්ජාලයේ ලිපියක් පළ කරන්න පුළුවන් ලෝකේ කොහේ හරි ඉන්න මිනිස්සෙක් ඕක ඊටසේ කියවලා ඕක අහලා ඒක දැකලා මිනිස්සයා ඕක පිළිගන්නවා. ඒ නිසා අද බහුලව මේ දෘෂ්ටි පැතිරවීම හරි පහසුයි. ඒ නිසා අද ලංකාවේ මේ වෙනකොට දෘෂ්ටි සම්බන්ධයෙන් පුදුමාකාර ගැටලුවක් තියෙනවා. එක එක හාමුදුරුවෝ එක එක දේවල් කියනවා, එක එක ගිහියෝ තව තව දේවල් කියනවා. ඉතින් එතකොට දෘෂ්ටි වලින් පුදුමාකාර කැළඹීමක් මේ අද වකවානු වෙනකොට සැහැන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මේ හරහා බෞද්ධය අතර මත ඇති වෙන්න පුළුවන්. බෞද්ධය අතර ගැටුම් ඇති වෙන්නත් පුළුවන්. ඒතර බෞද්ධයෝ එක්කෙනෙක් එකක් කියන තව එක්කෙනෙක් කියද්දි මෙතන පරස්පර විරෝධය ඇති වෙන්න පුළුවන් නේද? එතකොට දෙපිරිසක් ඇති වෙන්න පුළුවන්. එතකොට එකම මතේ නෙමෙයි එක්කෙනෙක් මේ අපි ප්‍රකාශ කරා. එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒකයි මේවැ තියෙන සූක්ෂම තැන. ඉතින් අපි එකපාර්ට්ටම මේවා පිළිගන්නෙත් නැතුව එකපාර්ට් ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව සෑහෙන්න සාවධානව බොහෝ මධ්‍යස්ථව යා යුතු ගමනක් තියෙනවා. එකපාර්ට්ටම හිතන්න දැන් කවුරු හරි බණකට එකක් කිව්වොත් ඒක එකපාර්ට් පිළිගන්නත් එපා එකපාර්ට් බාර ගන්නත් එපා. විමසා බැලීමට ලක් කරමින් ලොකුවට තදට ඔළුවේ දාගන්න නැතුව බොහොම සියුම්ම විමසා බලමින් මේක කියන්නේ ඇත්තද මේ මෙහෙමද කියලා විමසා බලමින් යන ගමනකට තමයි යන්න තියෙන්නේ. එක පාටම අපි කෑවොත් එහෙම එක පාටම මේක ගිල්ලොත් එක පාටම මේ මතය තුළ පිහිටගත්තොත් වරදිනවා. ඒ නිසා කියන්නේ බෞද්ධ ජනතාවක් වශයෙන් එක පාට කිසි දෙයක් බාර නොගන හැමතිස්සම විමසිල්ලෙන් කොහොමද මේවැ සත්‍ය තත්ත්වය කොහොමද මේවැ හේතු කාරණා කොහෙද තියෙන්නේ මූලාශ්‍ර අරද මේකද කියලා හොඳට විමසා බලමින් යා යුතු ගමනක් තියෙනවා. අද කාලේ විශේෂයෙන්ම අද මොකද ඒ කියන්නේ බොහොම කූට විදිහටත් මේ මිත්‍යා දෘෂ්ටි පතුරවන උමනාවිනුත් පතුරවන එහෙමත් දේවල් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සයෝ ඒකන බේද බින්න කිරීම සඳහාත් මිත්‍යා දෘෂ්ටි පතුරවන මිනිස්සුන්ගේ ඔළුවට එක එක දේවල් දානවනේ ගෙනල්ලා. දැන් හිතන්න දැන් දැන් ඔය මේ රුසියාවේ වැච්චිච්ච මේ ප්‍රශ්නේ මෑතක වෙලා තියෙනේ ඝාතනය එහෙම ගත්තොත් මේ වෙන කොහෙදෝ ඉන්න කට්ටියක්. ඒත් ඒගොල්ලන්ට වෙන වෙන රටවල් වලින් පොලිටිකලි ඔය උදව් කළා මේ මිනිස්සුන්ගේ ඔළුවට දානවා. ඊට පස්සේ අර මිනිස්සු ඇවිල්ලා නිකන් අර බ්‍රේන් වොෂ් වෙලා කොහෙන් හරි ආයුධ ටිකකුත් ඒගොල්ලන්ට හම්බ වෙනවා. අරන් ඇවිල්ලා තියාන 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 යනවා. දැන් ලංකාවෙත් ඉතින් මොකද්ද උනේ මේ පාස්කු ප්‍රහාරයේදී මේ කොහෙදෝ ඉන්න මිනිස්සුયો ටිකක් ඒගොල්ලන් ඔළුවට දායන 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 ගියා කාලයක් තිස්සේ අන්තිමට මරාගෙන මැරෙන තත්ත්වයට හිත වෙනස් කළා. දැන් එල්ටීටී කිත්තුත් ඔච්චරනේ ඉතින් නේද ආරව කරාය මේ කරාය කී කී ඉතින් මිනිස්සුන්ගේ ඔළුවට දාලා මරාගෙන මැරෙන තත්ත්වයට හිත වෙනස් කරනවා. ඒතර මේ මිත්‍යා දෘෂ්ටි ඔළුවට ගත්තාම මොනවා හරි මතයක් ඔළුවට ගත්තාම අපේ මනස පුදුමාකාර මිකින් ඒ කියන්නේ හිර වෙනවා. එතනින් එහාට හොයාගන්න බෑ. එතනින් එහාට වෙන දෙයක් ගැන හිතාගන්න බෑ. සම්පූර්ණයෙන්ම අර ගත්ත මතේමයි. ඒ කියන්නේ ඔකේ ඉදමේව මච්ච ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤම්. මෙන්න මේකමයි සත්‍ය අනිත් සියල්ල බොරු. කියන තරමටම මේ පුදුම හිරවීමක් පුදුම පටුවීමක් තමයි මනසෙ සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම පටුවෙච්ච හිරවෙච්ච මනසක් හරි ඉක්මනට මැනිපියුලේට් කරන්න පුළුවන්. හරි ඉක්මනට තවන්ට ඕන පැත්තට හරවන්න පුළුවන්. අර මනුස්සයා ඉතින් මේක කිව්ව ගමන් මේක කරනවා මේක කිව්ව ගමන් මේක කරනවා. මේ ළඟදී ලංකාවෙම ගිහි මිනිස්සෙක් සෝවාන් වෙන්න නම් මෙන්න මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා සෑහෙන පිරිසක් මේ සිය දිනවසා ගත්තා. මිනිහත් සිය දිනවසා ගත්තා. මිනිහා මුළු පවුලමත් සිය දිනවසා ගත්තා. ඒ කියන්නේ දරුවෝයි මේ ඒ කියන්නේ මිනිහත් සිය දිනවසා ගත්තා. දරුවෙයි වයිෆුයි ඔයගොල්ලොත් සිය දිනවසා ගත්තා. ඒ ලෙක්චර්ස් වල සම්බන්ධ වෙච්ච අයත් සිය දිනවසා ගත්තා. හිතා ලංකාවේ ලංකාවේ හිතර මේ මිත්‍යා දෘෂ්ටි කියන හරිය බයానක ඇතර මේ සෝවාන් නමනේ විකුල්ලා දින්නේ. නේද මේ සෝවාන් වීම සඳහා මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා තේ ඒව තමයි විකුණන්නේ. එතකොට මිත්‍යා දෘෂ්ටි කියන මාර්ම භයානකයි. කියන්නේ ඔය අපි නිකන් කෑමක් කාලා විස වෙලා වගේ දේවල් නෙමෙයි. ඒවන මේ සුළු දේවල් නේ. ඒක නම් ඉතින් පොඩ්ඩක් බේට් ටිකක් අරගෙන වමනේ ගල්ලා බඩ පොඩ්ඩක් යවලා කොට දා ගන්න පුළුවා. මිත්‍යා දෘෂ්ටියක් කෑවට පස්සේ නම් ඒව ගොඩ ගන්න අමාරුයි. අජීර්ණයකින් මේ ගැන විරේචනයකින් විරේචන වේදකින් ඔය දාන්න බෑ මිත්‍යා දෘෂ්ටියක් කෑවම. ඒකෙන් සෑහෙන සෑහෙන තමනුත් කාලා තමනුත් විනාශ වෙලා අනුන්ටත් කවලා අනුනුත් විනාශ වෙලා සෑහෙන ව්‍යසනයක් තමයි කරගන්නේ. ඉතින් ඒකයි මිත්‍යා දෘෂ්ටි වල තියෙන අතිශය භයානක පැත්තක්. ඉතින් හරි පරිස්සම් වෙන්න ඕනේ මොකද්ද හරි දේ මොකද්ද වැරදි දේ කියලා තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන පොඩ්ඩක් පරිස්සමින් යා යුතු ගමනක් තමයි මේ මොකද්ද ආධ්‍යාත්මික ගමන කියන්නේ. අපේ ඇතුලේ තියෙන හැමෝගෙම නිකන් ආධ්‍යාත්මික ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනවා නේද? අපි හැමෝගෙම නිකන් ආධ්‍යාත්මික පැත්තට පුංචි හරි නැඹුරුවක් තියෙනවා. ඒ නැඹුරුව අපි බොහොම පරිස්සමෙන් අරගෙන යන්න ඕනේ. මොකද ඒ නැඹුරුව වැරදි හැදිර පාවිච්චි කළා ලාභ ලබන්න වෙනව අර මිනි කාපකවගේ පිරිසක් තාත් ඉන්නවා. මිනිස්සු හරි අසරණයි, මිනිස්සු හරි අහිංසකයි. මිනිස්සු මිනිස්සුගේ හිතේ ශ්‍රද්ධාවක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒ ශ්‍රද්ධාව වවාගෙන කනවා තවත් පිරිසක්. ඒ ශ්‍රද්ධාව වැරදිට පාවිච්චි කරනවා තවත් පිරිසක්. අර එන ශ්‍රද්ධාව මැනිපුලේට් කරනවා. අපි කියන්නේ යා වෙන බාහිර ඉන්න මිනිස්සේ කියාව විනන් වෙන විදිහට හසුරවනවා. ඊට පස්සේ ඒ මතයක් මෙයාගේ ඔළුවට දානවා. දාලා ඉතින් මෙයාව හුරගෙන කනවා. හරිම ඛේද ජනකයි. අර මිනිස්සයාගේ පහළ වෙච්ච අහිංසක ශ්‍රද්ධාව, අර මිනිස්සයාගේ පහළ වෙච්ච මොකක් හරි යම්සි සාසනික හැඟීම, ඒ මිනිස්සයාගේ පහළ වෙච්ච යම්කිසි අපි හිතමු ආධ්‍යාත්මික නැඹුරුව, අර විරත් පැත්තක ඉන්න මිනිස්සේ වැරදි විදිහට පාවිච්චි කරොත්, එයාගේ තියෙන මතේ මෙයාගේ ඔළුවට දැම්මොත් මොකද වෙන්නේ? ඒකයි එතන තමයි එතරම් බුදුහාඳුරගේ වටනකම තේරෙන්නේ. ඒකයි බුදුහාඳුර කියන්නේ මට මේ ප්‍රශංසා කරද්දී මේ සීලය අල්ලගෙන ප්‍රශංසා කළා වැඩක් නැහැ. මෙන්න මේවයි බලන්න තියෙන්නේ. මෙන්න මේ වගේ දෘෂ්ටි 62ක් ඇති වෙන්න පුළුවන් මේ ආධ්‍යාත්මික ජීවිතේට නැඹුරු වෙච්ච පිරිසකේ. හිතලා බලන්න. දැන් ඔය පුබ්බේ නිවාසාන උසති ඥානය සහිත පිරිස තමයි ඔය මේ විශේෂයෙන්ම මේ ඔය සාස්වත දෘෂ්ටි හරිය ඔක්කොම පතුරවන්නේ. පුබ්බේ නිවාසාන උසති යාට පේනවා මේ බව ගණන් පේනවා. මේ භවයේ මෙහෙම හිටියා, අර භවයේ මෙහෙම හිටියා, කල්ප ගානකට කලින් මෙහෙම හිටියා, කල්ප ගානකට කලින් මෙහෙම හිටියා. ඔහොම එන්නේ. දැන් මම එක උදාහරණයක් කියන්නම්. දැන් ඔය ඒකච්ච සාස්වත දෘෂ්ටියක් තියෙනවා. ඉතින් ඒකේ එකක් තමයි දැන් හිතන්න මේ දැන් මේ ලෝකේ විනාශ වෙනවා කාලයක් යනකොට. එතකොට මිනිස්සු ගිහිල්ලා ආභස්තර බ්‍රහ්ම ලෝකේ පහළ වෙනවලු. බ්‍රහ්මයෝ. එහෙම මේ බ්‍රහ්ම විමානයක පහළ වෙලා දැන් කාලයක් තිස්සේ ඉන්නකොට දැන් ඒකෙන් මේ එහෙම කාලයක් ඉන්නවත් එක්ක දැන් ආයෙත් මේ ලෝකෙම හට ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ බ්‍රහ්ම විමානයක් හට ගන්නවලු තාම හැබැයි බ්‍රහ්මේ පහළ නැහැ. ආභස්තර බ්‍රහ්ම ලෝකෙන් චුත වෙච්ච එක්කෙනෙක් දැන් මේ අලුතෙන් මේ පහළ වෙච්ච බ්‍රහ්ම ලෝකේ පළවෙනියට පහළනවලු. හොඳ. පහළ වෙලා දැන් එයා තමයි ඒකේ ඉන්නේ. එයා විතරයි ඉන්නේ හැබැයි බ්‍රහ්මෙක් විදිහට. කොහොම කාලයක් එයා ඉන්නකොට දැන් එතන දැන් දීර්ඝ කාලයක් එයා ඉන්නකොට දැන් එයාට කම්මැලි. පොඩ්ඩක් නැහැ නේ කවුරුත්. ඉතින් එතකොට එයාට දෙනවා නේ මේ තවත් කවුරු හරි මේකට එනවා නම් හොඳයි කියලා එහෙම පොඩි අදහසක් තියෙන අතරේ අර වගේම ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් චුත වෙච්ච එක්කෙනෙක් ආයි කියලා මේකේ පහළ වෙනවා. හැබැයි මෙයා අරය තරම් අවශ්‍ය නැහැ. මේ දෙවණියට පහල වෙච්ච නාට අර තරම් අවශ්‍ය නැහැ. මෙයා ජීවත්ව සිටියේදීම මෙයා මැරෙනවා. එයා මැරලා ගිහිලා මනුස්ස ලෝකේ උපදින්නේ. ඒ මනුස්සයා මහාන වෙනවා. නැත්නම් ඒ මනුස්සයා පැවිදි වෙනවා. පැවිදි වෙලා දැන් ධ්‍යාන වඩලා කෙලින්ම අභිඥා උපදව ගන්නවා. දැන් පුබ්බේ නිවාසාන උසතියක් ඇති වෙලා එයාට පේනවා දැන්. මේ කලින් භවය. මොකද්ද පේන්නේ? එතන ඉන්නවා බ්‍රහ්මයේ මනුස්සයා සදාකාලිකයි. මම නම් හැබැයි එතෙන්ට ගියා මම මැරුණා. මම මේ මැරලා ඒ හින්දානේ මම මේ දැන් මෙතන ඉන්නේ මනුස්ස භවයන් ගත කරන්නේ. මම ඇවිල්ලා අනිත්‍යයි. මම ඇවිල්ලා දුකයි. මම මේ ගත කරන මනුස්ස ජීවිතය බොහොම මේ කියන්නේ අනිත්‍ය දෙයක්. හැබැයි අතන ඉන්නවා මහා බ්‍රහ්මේ. එයා තමයි මේ බ්‍රහ්ම ලෝකේ මැව්වේ. එයා තමයි මේ සියලු ලෝක මැව්වේ. එයා තමයි මාවත් මැව්වේ. එයා ඇවිල්ලා මහා බ්‍රහ්ම. තොන්න සදාකාලික දෙවි කෙනෙක් ගැන. මිත්‍යා දෘෂ්ටිය. ඒ ඔක්කොම එනවා මේ බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුහාඳුර විස්තර කරනවා. ඒතර අරයා මේ පුබ්බේ නිවාසාන උසතියෙන් දැකලා මේ කියන්නේ. ඉතින් කතාවත් ඇත්තනේ එයාට වැටහෙන්නේ මේ විදිහට. එයාට වැටහෙන්නේ මේ මම කලින් ලෝකෙක හිටියා ඒ ලෝකේ ඉන්නවා මහා බ්‍රහ්මෙක්. එයා මම පහළ වෙනකොටත් එයා පහළ වෙලයි හිටියේ. එහෙම නේද උනේ නේද? මම පහළනකොටත් එයා හිටියා. මාව හැදුවෙත් එයා, මාව නිර්මාණය කළෙත් එයා, ඒ බ්‍රහ්ම ලෝකේ නිර්මාණය කළෙත් එයා. එයා සදාකාලිකව ඉන්නවා මම මැරුණාට එයා මැරෙලා නැහැ. තියා දැන් එයා දෘෂ්ටියක් ලෝකෙට ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙමයි. මෙහෙම සත්‍යය ඉන්නවා මෙරලා උපදින වෙනම ශාස්ත්‍රත නොවන පිරිසක් ඉන්නවා. හැබැයි ශාස්ත්‍රත වශයෙන් දීර්ඝ කාලීනව සදාකාලික දෙවි කෙනෙක් බ්‍රහ්මෙක් අන්න අතන ඉන්නවා. එයා තමයි මහා බ්‍රහ්ම. දැන් Hindu ධර්ම ගත්තොත් ඔතන තමයි තියෙන්නේ. නේද? ඒ වගේ ඉතින් අර මේ තනිකර ඉතින් මේ මොකද හුබ්බේ නිවාසාන උසතියක් තියෙන අභිඥාලාභී තැනැත්තෙක් දාපු දෘෂ්ටියක්. ඉතින් ඔන්නෝම හරි භයානකයි තියෙන එකතකින්. එතකොට එක පැත්තකින් මේවා ප්‍රතික්ෂේප කරන්නත් බෑ. මර මිනිස්සයා මෙච්චර බොහොම දැන් එයා ගැන ලොකු පැහැදීමක් මිනිසුන්ටත් තියෙනවානේ. ඉතින් මේ මිනිස්සයා මේ ලෝකේ අත්හැරලා ගිහිල්ලා ලෞකික දේවල් අත්හැරලා මෙච්චර මහන්සිලා සතිය දිනු කළා, සමාධි දිනු කළා, භාවනා කළා, අභිඥා උපදවගෙන මිනිස්සයා කියන්නේ සීලයක් සහිතව ඉඳගෙන මිනිසු පිළිගන්නවා. තනිකර දෘෂ්ටි. ඉතින් එතකොට ඉතින් බුදු දැන් එතකොට බලන්න බුදුහාඳුරෝ මේ වගේ මිනිස්සු මේ වගේ ඉතින් මේ සාමකාමී සීලයක් රැකපු මෙහෙම අපි කියමු භාවනා කරපු අභිඥා ලැබපු මේ මිනිස්සු ගිහිල්ලා පැටලෙන තැන් ටික හොයලා බලලා මෙන්න මෙතනයි පැටලෙන්නේ මෙන්න මේකයි ඔතන තියෙන ප්‍රශ්නේ කියලා පෙන්වන්න තරම් බුදුරජාණන් වහන්සේගේ තුනන්න ඕන. ඒ වගේ තැන් තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. බුදු නුවණ කියන එකේ තියෙන්නේ කොතරම් පුළුල් බවක්ද නේද? ඉතින් එතනයි බුදුහාඳුරෝ කියන්නේ මෙන්න මේවා තමයි මහානේ මේ සැබවින්ම බුදු කෙනෙකුට ප්‍රශංසා කරන්න වටින කාරණා. නැතුව මේ සත්තු මරන්න හැය බුදුහාඳුරෝ මේ හොරකම් කරන්න හැය බුදුහාඳුරෝ ඕවා බොහොම ට්‍රිවියල් things. මේවා මේ පොඩි සරල දේවල්. මේවා නොවටිනා දේවල් බුදු කෙනෙකුට ප්‍රශංසා කරන්න තරම්. ඒතොර මේ ලෝකේ පවතින මේ මිනිස්සු කියලා හිර වෙන සදාකාලිකව සෑහෙන ගිහිල්ලා අන්තිමට හිර වෙන මේ මිත්‍යා දෘෂ්ටි ගැන හෙළිකිරීම බුදු කෙනෙක් කරන ලෝක පුදුමාකාර මේ ලෝක සේවය. ඉතින් සම්මිත්‍යා දෘෂ්ටි කියන එක හරිම භයානකයි. ඉතින් අද කාලේ බොහොම සූක්ෂම මේවත් පැතිරෙනවා. ඒ නිසා අද මේ මාතෘකාවදී අපිටක් ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන එක වටිනවා. බෞද්ධයන් වශයෙන් උත් මොකද අද කාලේ විවිධ විදිහට එක එක දුර්මත මේ පැතිරෙනවා. පතුරු වනවා උවමනාවෙන්මත්. ඒ නිසා ඉතින් පරිස්සම් යුතු කාලයක් කියන්න පුළුවන්. ඔය පැත්තේ කවුරුත් ඉන්නවද මේ කුමාරද ඉන්නේ නිරංජන?
මම කුමාර කතා කරන්නේ.
ඔව්
ඔව්. ස්වාමිනාන්ද මේ චැට් එකේ එක ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා මට ඉදිරිපත් කිරීමට අවශ්‍යයි.
හොඳයි හොඳයි.
දේශගුණිකමය, ආහාරමය, චිත්තමය හා කර්මය ආකාරයෙන් සර්වසාධාරණ නියම ධර්මතා පිළිබඳව අසායත. අද දේශනාවේදී පැහැදිලි කරන්නට යෙදුණු පරිදි මිච්ඡා දිට්ඨි 62ක් පවතින බවයි. එනම් ඒවා බොහෝ දුරට චිත්තමය ධර්මතාව වරහන් ඇතුළු වැරදි ආකාරයට ගැනීම මූලික වන බවයි. ඒ අනුව දේශගුණිකමය, ආහාරමය, චිත්තමය හා කර්මය ප්‍රධාන වන ආකාරය තවදුරටත් පැහැදිලි කර දෙන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. එපමණයි ස්වාමී.
ඔව් ඒවන තින් දෘෂ්ටියට අදාළ නැහැ. ඒවා තින් ධර්මමය කාරණා. අර ආහාරද, චිත්තජ, උතුජ, මේ කම්මජ ඔහොම කියලා තින් මේ අභිධර්ම විස්තර කරනවානේ මේ රූප හට ගන්න පැති මේ පැති ගණනාවක්. ඒවා ඉතින් සරලව තේරුම් ගන්න තියෙන ද ආහාර හරහා මේ කයේ රූප හට ගැනීමක් ඊළඟට අපේ ඍතුව හරහා මේ රූප වලට බලපෑමක් තියෙන අතර ඒ අනුව යම්සි මේ උතුජ රූප කියලා වෙනම පැත්තක් ඊළඟට කම්මජ කියලා වෙනම කර්මානුරූපව හට ගන්නා මේ රූප කොටසක් ඊළඟට චිත්තජ කියලා මේ හිතේ පහළ වෙන අපි හිතමු හිතේ තමු දේශයක් හටගත්තනම් ඊට අනුරූප පහළ වෙන රූප අපි තු රාගයක් හටගත්තනම් ඊට අනුරූප පහළ වෙන රූප නැත්නම් කුසල පැත්තක් හටගත්තනම් ඊට අනුරූප පහළ වෙන රූප ඉතින් මේවා නම් ඉතින් අපි මේ මෙතන ලොකු මිත්‍යා දෘෂ්ටි පැත්තකට මේ සාදාල නැහැ මේක වෙයිලා කම්මජ උතුජ චිත්තජ ආහාරජ කියලා මේ රූප හා සම්බන්ධ විස්තරයක් තමයි මෙතෙන්දි කරන්න චත්තාර ආහාර එක වෙන එකක්. ඒ ආහාර හතර තවත් එකක්. ඒ ඇවිල්ලා මේ නෑ අන්න හරි. ඒ කියන්නේ කබලින්කාර ආහාර ඊළඟට පස්ස ආහාර මනෝ සංචේතන ආහාර විඥාන ආහාර. ඒකල තව පැත්තක්. ඒකල අභිධර්ම නෙමෙයි. මේ සූත්‍ර. ඒක ඇවිල්ලා වෙනම පැත්තක්. ඒ කියන්නේ අපි අපේ මේ මුළු පැවැත්ම සිද්ධ වෙන්නේ මෙන්න මේ ආහාර හතර පදනම් කරගෙන. එතකොට අපිට මනුස්සය වශයෙන් දැන් මේ කබලින්කාර ආහාර එක ක්‍රමයකට මේක පවතින හේතු වෙනවා. අනිත් පැත්තෙන් පස්ස ආහාර කියලා අපි මේ ඉන්ද්‍රයන් ආශ්‍රයෙන් සලායතන මුල් කරගෙන ස්පර්ශයන් මුල් කරගෙන පැවැත්මක් කතා කරනවා. ඊට පස්සේ මනෝ සංජේතන ආහාර කියලා චේතනාපූර්වක කටයුතු කරමින් යන ඒ චේතනාපූර්වක කටයුතු කිරීම හරහා කර්ම රැස්වීම හරහා එන කර්මයට වෙන තල්ලුවක්. ඊළඟට විඥාන ආහාර කියලා අපිට දැන් තනි කරමේ අපේ මනසට නිකන් ඉන්න දෙන්නේ නැහැ. අපේ මනසට සම්පූර්ණයෙන්ම මේක නාම රූප පටලෝගෙන මේක ව්‍යාවෘත කරගෙන කල්පනා කරගෙන මේකේ ඔළුවේ දාගෙන පටලෝගෙන හිතාගෙන වේදනා අරගෙන මේ හිත නිකන් ඉන්න නිකන් සමනය කරගෙන අප්‍රතිත්ථිතව පැවැත්වීමක් එහෙම එකක් නැහැ. හැමතිස්සෙම මේකට අරමුණු දිදී. ඉතින් ඒකත් මේ ආහාර වගේ තමයි. මේ හිතට කන්න දෙනවා. විඥාණයට කන්න දෙදී තමයි ඉන්නේ. ඉතින් සූක්ෂමයි තියතර හරි ඉන්ට්‍රෙස්ටිං ඒ පැත්ත විඥාන ආහාරයෙන් පැත්ත හරිම ඉන්ට්‍රෙස්ටිං හරිම රසවත් මේ කොහොමද අපේ මනසක් කටයුතු කරන්නේ මනසට අපිට බැහැනේ නිකන් ඉන්න දෙන්න නේද පොඩ්ඩක් කොහොම අර උපසාංශ කියන්නේ සුම්මයිරි කියලා සුම්මයිරිව ඉන්න දෙන්නේ නැහැ පොඩ්ඩක් කොහොම හිටපන් කිව්වට ඉන්න බෑ යා එක කල්පනා කරලා ඔළුවට පුරව ගන්නවා අනාගතේ මෙහෙම කරනවා කියලා ඔළුවට පුරව ගන්නවා නැත්තම් රූපයක් බලලා ඔළුවට දා ගන්නවා මේ නිකන් පොඩ්ඩක් සංසිඳීමෙන් යුක්තව නිදහස් හිතක් පවත්ව ගන්න විනාඩියක් නිදහස හිතක් පවත් ගන්න. නිදහස හිතක් නැතනම් අනිශ්‍රිත හිතක් විනාඩියක් පවත් ගන්න. උපාදාන රහිත හිතක් විනාඩියක් පවත් ගන්න. දෙන්නේ නැහැ. විඥාන ආහාර එක්ක ඉල්ලනවා. එහෙම නැත්නම් මනෝ සංචේතන ආහාර නැත්නම් පස් ආහාර. නැත්නම් ඉතින් දානශාලාවට ගිහිල්ලා. ඒක වෙන එකක් ඔ. අන්න එතනත් හොඳ පොයින්ට් එකක් අපිට ගත හැකි. දැන් ඔය ලස්සන සූත්‍රයක් කියනවා මේ කච්චානගත සූත්‍රය. කච්චානගත සූත්‍රයේදී කෙලින්ම කච්චාන ස්වාමීන් වහන්සේ ගිහිල්ලා අහනවා. ස්වාමීනි මේ සම්මාදිට්ඨි කියලා කියනවා. අතර මේ මාතෘකාව වටින්නේ සම්මාදිට්ඨි කියලා කතා කරද්දී. අද අපි කතා කරේ මිත්‍යා දෘෂ්ටි ගැන. කෙසේ නමුත් දැන් සම්මාදිට්ඨි කියලා කියනවා ස්වාමීනි මොකද්ද මේ සම්මාදිට්ඨි කියන්නේ? ඉතින් ඔහොම ප්‍රශ්න අහුවාම බුදුරජාන් වහන්සේ අන්නේ සූත්‍රය පුළුවන් තහ ගන්න. මේ නෑ නෑ දිවනිකාය කොහෙද කච්චානගත සූත්‍රය ඔතේ ඉන්නේ නිදාන වර්ගයේ සංයුත්තනිකාය ඒ උත්තරාන්ද මජ්ක්‍ධිමනිකාය ඒ සමාධි සූත්‍රය කච්චානගත සූත්‍රය දැන් මෙහෙම ඇහුවාම බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ තමයි ද්වේනිස්සිතෝකෝ අයං කච්චාන ලෝකෝ යෙබුහියන මේ ඇත නැත කියන අන්ත දෙකට වැටලා තමයි තනිකරම මිනිස්සු බහුලව ඉන්නේ එක්ක ඇත කියලා කට්ටියක් ඉන්නවා එක්ක නැත කියලා කට්ටියක් ඉන්නවා එක්ක හොඳයි කියලා කට්ටියක් ඉන්නවා එක්ක නරකයි කියලා කියන්නේ දෙයක් දෙකක් මේ අන්ත දෙකක් මුල් කරගෙන තමයි එතකොට මිනිස්සුය ගත කරන්නේ එතකොට මේ අන්ත දෙකේ හිර වෙලා ඉන්නේ ඔව් එක්ක ආත්මයක් තියනවා කියලා එක්ක ආත්මයක් නැහැ කියනවා එක්ක හොඳයි කියනවා එක්ක නරකයි කියනවා එක්ක සුදුයි කියනවා එක්ක කළුයි කියනවා එක්ක සුදු හොඳයි කියනවා එක්ක සුදු නරකයි කියනවා නේද එක්ක පෙර භවයක් තියුණා කියනවා එක්ක පෙර භවයක් නැහැ කියනවා ඒ වගේ ඇත නැත හොඳ නරක අර දෙකක් මුල් කරගෙන අන්ත දෙකක් මුල් කරගෙන තමයි සාමාන්‍යයෙන් ඉන්නේ. ඉතින් ඒක බුදුහාඳුරු පෙන්නනවා ඒ කියන්නේ හිර වෙච්ච හැටි උපය උපාදාන අබිනිවේෂ විනිබන්ද. තවත් එක විස්තර වෙනවා. උපය උපාදාන අබිනිවේෂ විනිබන්ද අනුසය. චිත්ත අදිඨාන. උපය කියන්නේ නිකන් ලං වෙලා නිකන් හිතන්න මේක කියලා. ඉන්නේ මං ලං වෙලා ඉන්නවා. ඒ කියන්නේ ලාවට ඇසුරු කරනවා. උපාදාන අල්ලගෙනම ඉන්නවා. අභිනිවේසයක අස්සට බැහැගෙනම ඉන්නවා. ඊළඟට විනිබන්ධ මේකට සම්බන්ධයක් ඇති කරගෙන යම් බැඳිලා ඉන්නවා ඒකට. ඊට පස්සේ මේක නැතත් මේ හිතේ දැන් මේකෙන් ආපු ක්වොලිටිස් ටිකක් තියෙනවා අනුසය පැත්ත. මේක දැන් ළඟ නැහැ. හැබැයි මේකෙන් ගත්ත ඒකම ඇසුරු කරලා ඇසුරු කරලා ඇසුරු කරලා ඒ ගඳ මේකේ තියෙනවා දැන්. ඉතින් ඔහොම හිර වෙච්ච පැත්තක් තියෙනවා. ඉතින් මේ දැන් ඊට පස්සේ සම්මාදිට්ඨිය විස්තර කරන බුදුහාඳුරෝ මේ එක අන්තයකවත් ගන්න නැතුව මෙන්න මේ හේතුප්‍රත්‍යයන් නිසා මෙන්න මේක සිද්ධ වෙනවා. නිසා හට ගැනීමක් සිද්ධ වෙන්නේ. මේ ඇතිකල්හි මේ පහළ වෙනවා. මේ නැතිකල්හි මේ පහළ වෙන්න බෑ. අවිද්‍යාව ඇතිකල්හි සංස්කාර පහළ වෙනවා. සංස්කාර ඇතිකල්හි විඥාන පහළ වෙනවා. විඥාන ඇතිකල්හි නාම රූප පහළ වෙනවා. ඒතර මේ නිසා හට ගැනීම හරි සමුපාද ඉදිරිපත් කරනවා. ඒ නිසා මේ පටිසමුපාදයට පවා අද බහුරූකලං එකතු වෙලා තියෙන්නේ. ඔව් අද මේ කාලේ මහා පිස්සු කාලයක් ඇත්තරම. කියන්නේ මිනිස්සු දැන් බුද්ධ ආගම කතා කරනවා කතා කරන වැඩි වෙලා දැන් පැටලිලා තියෙන්නේ. හැම තැනම බල ඇහෙනවනේ. ඉතින් ඔක්කොම එක්කෙනෙක් එකක් කියනවා ලයික් කරන තායගෙන ඔක්කොම අච්චාර වෙලා තියෙන්නේ. ඉතින් මේවැ අර හරි අර්ථ හරි පරිසීරුවෙන් ගන්න ඕනේ. එහෙමත් ඉන්නද මේ බර්ත් සර්ටිෆිකේට් එකේ දෙනවනේ බෞද්ධ කියලා. හරි අපිට තව පොඩි වැඩකුත් පහළ තියෙනවා. වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපිට අපේ සාකච්ඡාව අවසන් කරන්නත් පුළුවන්. ඔව් ඔන්න මොකක් පොඩි දෙනවා. වටනාම් ප්‍රශ්නේ දෘෂ්ටිය මිදෙන්නේ කොහොමද? ඒක තමයි අපි සම්මාදිට්ඨියකට එන්නත් ඕනේ. දැන් මුල්ම මට්ටමේ අර කිව්වා වගේ සම්මාදිට්ඨියකට එන්න ඕනේ. ඒකට සම්මාදිට්ඨියේ එතෙන්දී කර්මය කර්මඵලය අදහාගෙන හරි මම නිකන් ඉස්සෙල්ලා තමන් වැරදි කර කර නම් ඉන්නේ වැරදි වලින් ඉවත් වෙන්න ඕනේ. ඒකෙන් ඔතන සම්මාදිට්ඨියේ මූනික මට්ටමක් වශයෙන් පෙන්වනවානේ කුසල් අකුසල් වෙන් කළ දනුවගෙන ගැනීමක් නේද? දැන් මේ හොරකම් කරන එක වැරදි. හොරකම් නොකර ඉන්න ඕනේ කියලා යාගේ සම්මාදිට්ඨියක් ඇති වෙන්න ඕනේ. සත්තු මරණ එක වැරදි. සත්තු නොමර ඉන්න එහෙනම් සම්මාදිට්ඨියක්. අපි හිතමු කාමිත්‍යාචාරය කියන එක වැරදි. කාමිත්‍යාචාරයේ නොයේදී ඉන්න. හොරකම් කරනවා නැත්නම් ඊට පස්සේ බුරු කියනවා කියන එක, කේලම් කියනවා කියන එක, පරුෂ වචන කියනවා කියන එක, හිස් වචන කතා කරනවා කියන එක, මත්පැන් පානය කියන එක. දැන් මේවා අර ඒකේ වැරද්ද සාවද්ද බව තේරලා හරි ඒක මං අතාරින්න ඕනේ. මේක තමයි මිත්‍යා වාචාව. මේක තමයි මිත්‍යා කම්මන්තේ. මේක තමයි මිත්‍යා ජීවේ කියලා අර මේ මිත්‍යා පැත්ත අයින් කරලා සම්මා පැත්තට යා දැන් අඩිය තියන්න ඕනේ. සත්පුරුෂ පැත්තකට යා අඩිය තියන්න ඕනේ. එතන තමයි පළවෙනි අධීර වෙන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෞකික සම්මාදිට්ඨියක් නැතුව අපිට ලෝකෝත්තර සම්මාදිට්ඨියක් කතා කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ අපි එකපාර්ට්ම ගියොත් ආ මෙතන සත්වයක් නැහැ, පුජ්ජලයක් නැහැ, මෙතන ආත්මයක්වත් නැහැ, මම ඕනෙකට ඕන දෙයක් කරන්න පුළුවන්, ඉතින් මොකෙක්වත් නැහැනේ. කවුද එතකොට අවායන්න කෙනෙක් නැහැනේ. මෙතන අනාත්මයිනේ. එහෙම කතා කරන්න බෑ. ඒත් මුලින්ම එහෙනම් සම්මාදිට්ඨියේ ඒ ලෞකික පැත්ත තුල පිහිටා ගන්න ඕනේ. සම්මාදිට්ඨියේ ලෞකික පැත්තක් කියන්නේ හරි මෙතන මම දැනට පුජ්ජලෙක් වශයෙන් ඉන්නවා, මට අම්මා ඉන්නවා, මට තාත්තා ඉන්නවා, අම්මට තාත්තට මම මේ විදිහට සල ගන්න ඕනේ, ඒගොල්ලෝ මෙහෙම කරලා තියෙනවා, හොඳ දෙයක් කරොත් මට හොඳ විපාක ලැබෙනවා, නරක දෙයක් කරොත් නරක විපාක ලැබෙනවා කියලා මේ සාමාන්‍ය කර්මයේ කර්මඵලය අදහාගෙන ඒ සීලයක් ආරක්ෂා කරගෙන ඒ ඉන්න සාමාන්‍ය සම්මාදිට්ඨි මට්ටම මුලින් ඒ තුල පිහිට ගන්නවා. හැබැයි එතන නතර වෙන්න කියන්නේ නැහැ. ඉතින් එහෙම පිහිටගත්ත කෙනා තමයි දැන් ඊළඟට නුවණක් දිනු කරන්නේ, සමාධියක් දිනු කරන්නේ. සමාධිය දිනු කරගෙන සතියක් දිනු කරගෙන දැන් ඊට පස්සේ එයා ඒ සතිය සමාධිය වඩාගෙන යන ගමනේ තමයි ප්‍රඥාව වශයෙන් ඊළඟට වැඩෙන්න ගන්න. ඒක සම්මාදිට්ඨියේ එකපාර්ට්ම ලෝකෝත්තර පැත්තේ එකපාර්ට්ම සම්මාදිට්ඨි ලෝකෝත්තර මාර්ගාංගයක් එන්නේ නැහැ. නිකන් ප්‍රඥාවක් උපදවනවා. එයා හිතන්න දැන් මේ වර්තමාන මොහොතේ නිකන් හුස්ම හුස්ම දිහා බලනවා වෙනුවට හුස්මේ ස්වභාවය මොනවාගේද? හුස්ම දිගද? හුස්ම කෙටිද? හුස්ම උණුසුම්ද? හුස්ම සිසිල්ද? දැන් මේ එයා තුනේ යෝනිසෝ මනසිකාරයක් අවදි කරනවා. නුවණක් අවදි කරනවා. නිකාං මතු පිටින් ඔහෙ ගහගෙන ඉන්නව නෙමෙයි, සති මාත්‍රයෙන් අතර වෙනව නෙමෙයි, පොඩ්ඩක් මේක විනිවිද යන බැල්මක්, සොයා බලන බැල්මක්. ඔතනින් තමයි අන්න ප්‍රඥාව දිනු කරන්න, ප්‍රඥා අපි ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් වඩන්න දැන් එයා පෙළඹෙන්නේ. සොයා බැලීමක්, විමසා බැලීමක්, නුවණ උපදවීමක්, මේ වර්තමාන මොහොතේ ඉදිරිපත් කරගත් අරමුණේ ධම්මචේ සම්බොජ්ජංගය. ඒතර ඔහොම යන එක තමයි වැඩිලා යන්නේ. ඒතර පඤ්ඤා ඉන්ද්‍රියක් වශයෙන්, ප්‍රඥාව බලයක් වශයෙන්. ඒතර මේකේ කියන්නේ විපස්සනාව ඉදින් මේ කතා කරන්නේ. තනිකරම විපස්සනාව මේ කතා කරන්නේ. ඒතර විපස්සනාව එක එක මට්ටම් තියෙනවා. ඒ විපස්සනාවේ එක එක මට්ටම් වලින් එහාට යනකොට තමයි අන්තිම නුවණ පහළ වෙන්න ඕනේ. මේවා සත්‍ය ස්වභාවය දැකලා මේවා දෙයක් නෑ, මේක වැඩක් නෑ, අල්ලලා වැඩක් නෑ, මෙතන සත්‍යයක් නෑ, පුජ්ජලයක් නෑ, ආත්මයක් නෑ කියලා අන්න නිබ්බිදා විරාග ඊට අතහැරීම. ඒ පැත්තක් එන්න. ඉතින් එහෙම තමයි ඔක්කොම දෘෂ්ටීන් අතහැරි යන්නේ. අන්තිමට සක් කියන්නේ අන්තිම නෙමෙයි ඒක ප්‍රධාන අත්හැරීමේ එක සම්දිස්ථානයක් තමයි සක්කාය දිට්ඨිය අත්හැරීම. ඒ කියන්නේ ස්කන්ධ මට්ටමින් හොඳට දැනගෙන දැනගෙන ගිහිල්ලා හරි රූපස් ස්කන්ධේත් මෙතන සත්වේ පුජ්ජලෙක් නැහැ. මමෙක් නැහැ. මේකක්වත් මම කියාගන්න වටින්නේ නැහැ. වේදනා ස්කන්ධේත් සත්වේ පුජ්ජලෙක් නැහැ. මේකට මම කියාගන්න වටින්නේ නැහැ. සංඥා ස්කන්ධේත් සත්වේ පුජ්ජලෙක් නැහැ. මේකට මම කියාගන්න වටින්නේ නැහැ. එතකොට මේ ස්කන්ධ ඔක්කොම දැන් හැලි 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 යන්න ඕනේ. මොකක්ද අල්ලන්නේ එතකොට? අල්ලන්න දෙයක් නැ තේනවා. එතකොට ඒකයි සම්මාදිට්ඨිය මේකනේ සම්මාදිට්ඨිය ලෝකෝත්තර පැත්තෙන් වැඩෙනවා නම් ඒ මනස කිසි දෙයක් අල්ලන මනසක් නෙමෙයි. ඒ මනසේ කිසි දෙයක් රැඳෙන්න බෑ. මනසේ කිසි දෙයක් ඒක රැඳෙන්න කියන්නේ නිකන් කහට බැඳෙනවා වගේ අනුසේ වශයෙන් තැම්පත් වීමක් වෙන්න බෑ. සංඥා නානුසෙන්ති කියලා කියන්නේ ඒකයි. සංඥාවන් බැස ගන්න බෑ හිතේ. හිතේ ලාටු බැඳෙන්න බෑ. හිත හැමතිස්සෙම නිකන් පිරිසුදු වෙච්ච විවෘත වෙච්ච කිසිවක් නොරැඳෙන ආත්පස පැචිරිත් පැච්චකින් යන්න තියෙන්නේ. එතකොට දෘෂ්ටි කියන ඒවා එතකොට හිත තේරෙනවා නේද? එතකොට බරයිනේ දෘෂ්ටියක් කියන එක. හිරවීමක් මෙතන තියෙන. එතකොට ඒ හිරවීමට සම්පූර්ණයෙන් පටහැනි. හිරවීම තියෙන්න බෑ ඒ බඳු මනසක. තනිකරම. ඒ සාමාන්‍ය හිතන ගං සංඥාවක්වත් හිතේ රැඳෙන්නේ නැත්නම්, සිතුවිල්ලක්වත් හිතේ රැඳෙන්නේ නැති මනසක කොහොමද දෘෂ්ටියක් රැඳෙන්නේ? දෘෂ්ටියක් රැඳන නම් අපි කල්පනා කරන්න ඕනේ. ඒ කල්පනා කරගලා ඒක ඒක මතම පිහිටාගෙන ඒකම ඩිෆෙන්ඩ් කරගෙන ඒකම මත මැත්තේ නැහිගෙන මෙරිගෙන ඉන්න ඕනේනේ. එහෙම එකක් කරන්න බෑ. එතකොට බුදුහාඳුරෝ පෙන්නනේ පැත්තේ යනකොට එතකොට හිත නිකන් තනිකර නිදහස් වීමකින් ඕනේ යන්න. දෘෂ්ටි කිසි දෙයක් රඳා පවතින්න බෑ ඒ මනසේ. සිතුවිලිවත් රඳා පවතින්න බැරි නම් නේද? ප්‍රපංච කරන්න බෑනේ. දැන් ඔය මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්න ප්‍රපංච කිරීම අත්‍යවශ්‍යයි. කල්පනා කරන්න ඕනේ සෑහෙන ගණන් වරු ගණන් කල්පනා කරන්න ඕනේ මිත්‍යා දෘෂ්ටියක. දැන් හිතන්න කෙනෙක් ඇවිල්ලා ඔළුවට දානවන්නේ දැන් හිතන්න කවුරු හරි ඔන්න පොඩ්ඩක් අල්ලගෙන යනවා හිමීට. ගිහිල්ලා මෙහිමයි 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 කියලා ඔන්න ඔළුවට දානවා. අර මනුස්සයා ගෙදර ඇවිල්ලා කල්පනා කරන්න ඕනේ ඉතින්. කල්පනා කළා මිනිහත් හිතලා 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 ඔහු ඇත්ත තමයි කියලා ඔන්න අල්ලගත්තා. ඔන්න බැහැගත්තා ඔන්න කෑවා. ඒකන කල්පනා කළා තමයි ඔළුවට දාන්නේ. ප්‍රපංච අත්‍යවශ්‍යයි. ඒතර දැන් මේ විපස්සනා මාර්ගයේ ප්‍රපංච නවතින්න ඕනේ. කියන්නේ විපස්සනා වඩද්දී මිත්‍යා දෘෂ්ටි හිටින්න හැකියාවක් නැහැ. හරියට විපස්සනාවක් වඩනවා නම් මිත්‍යා දෘෂ්ටි හිතේ රැඳෙන්න විදියක් නැහැ. ප්‍රපංච කපාහැරනවා කියන්නේ දෘෂ්ටි ගැලවෙනවා. එතන බුදුහාඳුරු පෙන්නන්නේ පුදුම ලස්සන මාර්ගයක්. ඒ කියන්නේ අර ඒකයි ඒ කියන්නේ බුදු කෙනෙක්ගේ වටිනකම තේරෙන්න අපි මේවට බහින්න ඕනේ. අපේ හිතෙත් තිබිච්ච ඔය ගොඩහැඩි තැන් අපේ තිබිච්ච දෘෂ්ටි හිරවීම ඔක්කොම ගැලවිලා යන හැටි දකින්න ඕනේ මේ බුදුහාඳුරු පෙන්නපු මාර්ගය අපි යනකොට. එතකොට තමයි අන්න බුදු කෙනෙක්ගේ වටිනකම තේරෙන්නේ. ශ්‍රද්ධාව පහළ වෙන්නේ. අන්න ඒක නියම ශ්‍රද්ධාවක්. ඔව්. නැත්තම් නිකන් අර අපි ප්‍රසාද ශ්‍රද්ධාවක් නේ තියෙන්නේ. ඒක ඒ අල්පමාත්‍ර ශ්‍රද්ධාවක් නෙවෙයි මේ කතා කරන්නේ. තමන්ටම මේ බුදුහාඳුරෝ පෙන්නපු බේත දීලා අපේ හිතටම නේද? ඒ බේතේ ප්‍රතිඵලය තමන් භුක්ති විඳ විඳ ඒකෙන් සුවපත් වීමක් තමන් අත්දකින්න ඕන. අන්න එතකොට විශ්වාසය තහර වෙනවා. නෑ ඒකයි දැන් කිව්වේ. සම්මාදිට්ඨියට පැමිණිලා නේ කතා කරන්නේ. තාම සෝවන්ලා නෙමෙයි. ඒ කියන්නේ සම්මාදිට්ඨියේ මුල් මට්ටමේදී සෝවන් වීමක් කතාවක් නැහැ. සාසවා පුඤ්ඤභාගියා උපදි වේපක්කා. ආශ්‍රව සහිතයි. හැබැයි පුණ්‍ය පක්ෂේ පිහිල්ලා තියෙන්නේ උපදි විපාක සහිතයි. සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය, කම්මස්සගතා සම්මාදිට්ඨිය කියන්නේ ආශ්‍රව සහිතයි. හැබැයි ඒත් සම්මාදිට්ඨිය. ඒතකොට අපිට ඒක බැහැර කරන්න බෑ. අපි මේ අපි බොරුවට මේක උඩින් තනකින් අල්ලගෙන මෙතන සත්‍යයක් නැහැ, පුජ්ජලයක් නැහැ කියලා මේ සම්මාදිට්ඨිය පයින් ගන්න බෑ. මේක උඩ පිහිටගෙන තමයි මේ උඩට යන්නේ. එතකොට ඊට කොත බැඳගෙන යනවා වගේ දැන්. හිතන්න චෛත්‍යයක් බඳිනවා කියලා. චෛත්‍යයට යට තියෙන පාදම නැතුව මේ කොහෙද තියන්නේ අපි මේ චූඩාමාණික්කය නේද තියෙන. අපිට මේ නිවන කියන එකක් දැන් චූඩාමාණික්කය වගේ. ඒතර ඒක තියෙන්නේ මේක පත පදනම් වෙලා. සමාධිට්ඨියක මත. ඒතර සමාධිට්ඨියේ උත්කෘෂ්ඨ මට්ටම් තමයි දැන් ඒතර අපි ගොඩනගාගෙන ගිහිලා අන්තිමට තින් ඔන්න මුදුන්පත් වීමක් ලෝකෝත්තර සමාධිට්ඨියක් වශයෙන් හිතා ගන්න තියෙන්නේ. ඒතර සාමාන්‍ය ලෞකික සමාධිට්ඨියෙන් තමයි වැඩේ පටන් ගන්න වෙන්නේ. අපිට ඒක නැතුව අරක ගොඩනගන්න බෑ. අපිට සීලයට පයින් ගහලා උඩින් මෙත දාන්න බෑ. මොකද සීලය කැඩෙන්නේ කොහමද? සීලය කැඩෙන්න නම් අපේ හිතේ ද්වේෂයක් පහළ වෙන්න ඕනේ, රාගයක් පහළ වෙන්න ඕනේ, මෝහයක් පහළ වෙන්න ඕනේ. ඒතර නිවීමක් කියන්නේ රාගය, ද්වේෂය, මෝහය ඉවත් වීමක්නේ. ඒතර රාගය, ද්වේෂය, මෝහය ඉවත් වෙච්ච හිත කොහොමද සීලයක් කඩන්නේ? වෙන්න බෑනේ. නේද? ඉතින් අපි නිකන් තර්කයෙන් හිතලා වැළුවත් වෙන්න බෑනේ නේද? අපේ රාග, ද්වේෂ, මෝහ සහිත පරිසරයක තමයි සීලයක් කැඩෙන්නේ. අපි තුමේ මේ ලෝකේ සම්මුති සීලය අපි දුන් සත්තු මරනවා කියන එක. සත්තු සතෙක් මරන්නම් හිතේ ද්වේෂයක් පහළ වෙන්න ඕනේ. ඊළඟ අපි උපක්‍රමයක් හොයන්න ඕනේ, හිතන්න ඕනේ, උපක්‍රමේ කරන්න ඕනේ, සතාව මරන්න ඕනේ. ඒතර ඒ දේ වෙන්නම් හිත ඇතුලේ සෑහෙන කෙලසීමක් වෙන්න ඕනේනේ. රාග ද්වේෂ මෝහ නැති පදනමක කොහොමද එහෙම කෙලසීමක් වෙන්නේ? වෙන්න බෑනේ. එතකොට ඒ නිසා එතකොට සීලය නිකන් රැකෙන සීලයක් වෙන්න ඕනේ ඇත්තටම. එයාට ඒක ආයි බරක් වෙන්න බෑ. සීලය කඩන්න හේතු නෑ දැන් හිත ඇතුලේ. රාග ද්වේෂ මෝහ නැත්තම් සීලය කඩන්න හේතු ටිකක් ඉදිරිපත් වෙන්නේ නෑනේ. එතකොට අපිට තමයි දැන් මේ සීලයක් ටිකක් බරක් දැනෙන්නේ සමහරට. මොකද තාම රාග ද්වේෂ මෝහ තීරණේ මෝ කියනවනේ, අර කරපాం මේක කරපాం සතෙන් මරකම් වරපං කරපాం අරකයි මේකයි කියලා මෙයා යෝජනා කරනවනේ තාම. රාග ද්වේෂ මෝහ ඉස්සරහට එනවනේ. එතකොට ඔන්න විතික්‍රමණය වෙනවා, ආරක්ෂා වෙනවා සීලයට මුලා වෙලා. එහෙම මට්ටමක් නෙමෙයි මේ ඉස්සරහදී කතා කරන්න වෙන්නේ. එතකොට මෙහෙම ඉල්ලීම් ඉදිරිපත් වෙන්න බෑ මනස ඇතුළෙම. රාග ද්වේෂ මෝහ ප්‍රහාණය වෙලා නිසා. ඒ සෝවන් ඔව් එතෙන්ද ඉදිරිපත් වෙන්න පුළුවන්. يعني සීලේක සේවිතත් ඒ කියන්නේ කාමයේ යෙදෙන්න, ද්වේෂයක් නිසා කෙනෙකුට බනින්න ගහන්න ඉදිරි මතක් එහෙම හිතෙන්න පුළුවන්. මොකද මේ කාම රාග පටික තියෙන නිසා. සාමාන්‍යයෙන් කියන්නේ දැන් සෝතාපන්න මට්ටමට සකදාගාමී මට්ටමට පත් වෙච්ච කෙනා අපාගත වෙන මට්ටමටම කෙලසෙන්නේ නැහැ කියනවා. රාගය ද්වේෂය පහළ වෙන්න පුළුවන්. හැබැයි යාව අපායට ගෙනියන තරමේ අකුසලයක් වෙන්න බෑ කියනවා. පරිඋත්ථාන මට්ටම රැස්සෙන්න පුළුවන්. පරිඋත්ථාන අවස්ථාවේදී රැස්සෙන්න පුළුවන්. නමුත් ඒක විතික්‍රමණ මට්ටමක් දක්වා යන්න බෑ අපාගත වෙන තරම් අකුසලයක් වෙලා. එයා නිකන් ගොඩින් බෙර ගන්න ඇති. නෑ ඒක තමයි එක පාටම නෙමෙයි. පරිඋත්ථාන මට්ටමට ඇවිල්ලා පරිඋත්ථාන ක්ලේශය ඊට පස්සේ විතික්‍රමණය වෙලා තමයි ඉතින් කර්ම රැස් වෙන්න ඕනේ. දැන් ඔය හිත ඇතුලේ වුණත් අපි දෙයක් තියාගෙන කල්පනා කර කර ද්වේෂබරිතව ඉන්නවනම් ඉතින් කර්ම රැස් වෙන්න පුළුවන්. තාම හැබැයි මෙතන දැන් සතෙක් මරන්න අපි ප්ලෑන් කරනවා කියලා හිතනවා කියලා කෙනෙක්ව මරන්න මිනි මරන්න කෙනෙක් ප්ලෑන් කරනවා ඉතින්. ඉතින් ඔය ද්වේෂසිතක් ප්ලෑන් කිරීමක් හිත ඇතුලේ වෙනවා කියන්නේ හිත දූෂණය වීමක්නේ. ඉතින් එතකොට අපි ඒ කියන්නේ මනෝමය වශයෙන් යම්කිසි අකුසලයක් දැන් සිද්ධ වෙනවා ඉතින්. හරි. ඒ ඉතින් ඔව් ඒක තමයි පරිවර්තන. නෑනේ. ඔව්. නෑ ඒ මට්ටම කියන්න බෑ. එච්චර මේ සතුවිල්ල මට්ටමකින් කර්මයක් රැස් වෙනවා කියන්න බෑ. මේක මේ සෑහෙන වෙලා තියෙන්න ඕනේ. මේක දාලා ප්‍රපංච මට්ටමට සෑහෙන්න යන්න ඕනේ. ඔව් ඔව් ඔව්. නිකාම් පොඩ්ඩක් විතර්කයක් ආව උපමනින් කර්ම රැස් වෙනවා කියන්න බෑ. ඔව්. ඔව් ඔව්. ඒක ඉතින් වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් මම උත්තරාන්ද සායනහන්සට ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනා පවත්වලා අපේ වැඩසටහන අසමාප්ත කරන්න කියලා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අද සෙනසුරාදා දවසේ නිස්සාරණ වනයේ දේශනාව හා සාකච්ඡාව යෙදিলা තියෙන දවස දීඝනිකාය පාටික වර්ගයේ සංගීති සූත්‍රය මුල් කරගෙන අද දේශනාව හා සාකච්ඡාව කරන්නට යෙදුණු පූජනීය චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ විසින්. ඉතින් ස්වාමීන් වහන්සේ සහ අනිත් පිරිසත් එකතු වෙලා එක්රස් කරගන්නට යෙදුණා වූ ඒ සීලම පුණ්‍ය ධර්මයන් ලෝකයා හා දෙවියන් සමග අනුමෝදන් කරගන්නට යෙදෙමු එකවරම ගාතාවක් කියලා.